අද 2024 සැප්තැම්බර් මස පළවන ඉරිදා ආධුනික සතිමත් බව පුහුණු කරන්නන් සඳහා වන වැඩසටහන් මාලාවේ 207 වන වැඩසටහනටයි අප සියලු දෙනාම සම්බන්ධ වී සිටින්නේ. ඒ සඳහා නිස්සරණ වන්නෙන් සහභාගී වන නම කියන අවසරයි පූජනීය හෝමාගම ධම්මකුසල ස්වාමීන් වහන්සේව පාද නමස්කාර කොට වැඩසටහනට පිළිගන්නවා. ඒ වගේම වැඩසටහනට සම්බන්ධ වන අනිකුත් ස්වාමීන් වහන්සේලා මෑණිවරුන්ද පාද නමස්කාර කොට වැඩසටහනට ගෞරවයෙන් පිළිගන්නවා. වැඩසටහනට සම්බන්ධ වන ඔබ සියලු දෙනාමත් ඉතාමත් ගෞරවයෙන් යුතුව වැඩසටහනට පිළිගන්නවා. වැඩසටහනේ මූලිකාංගය ලෙස අපට තිබෙන්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනාවකට සවන් දීමයි. ඉන් අනතුරුව අප වෙත ලැබී ඇති සතිමත් වාර්තා ඉදිරිපත් කිරීමත්, කාල වේලාව ලැබෙන පරිදි වාචික ප්‍රශ්න ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දීමටත් අප බලාපොරොත්තු වෙනවා. අනතුරුව පුණ්‍යානුමෝදනාවෙන් අපේ වැඩසටහන සමාප්ත කරනවා. වැඩසටහනේ මූලිකාංගය වන ධර්ම දේශනාවට සවන් දීමට අප සියලු දෙනාම සූදානම් වෙමු. ඒ සඳහා ගෞරවනීය ස්වාමින් වහන්සේට මම ආරාධනා කරනවා. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. අයං ලෝකෝ සන්තාපජාතෝ පස්ස පරේතෝ රෝගං වදති අත්තතෝ යේන යේන හි මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතාති.
සාදු සාදු සාදු.
පින්වත් ස්වාමීන් වහන්ස, මෙහෙණින් වහන්ස, මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අද දවසෙත් අපිට යම් වේලාවක් ලැබිලා තියෙනවා. අද මේ ඉරිදා දවසේ මේ යම් පැහැදිලි කර ගැනීමක් සඳහා මේ භාග්‍යතුන් වහන්සේගේ දේශනාව යම් පමණකට පැහැදිලි කර ගැනීමක්, ඒ අපේ පුහුණුවට සම්බන්ධ කර ගැනීමක් සඳහා ලැබෙන ඉඩකඩක් තමයි මේ. ඉතින් අපි ඒ ලැබිච්ච ඉඩකඩේ ප්‍රයෝජනෙට අරගෙන මේ දවසට ඉදිරිපත් වෙච්ච කොටස, දවසට ඉදිරිපත් වෙච්ච පැහැදිලි කිරීම කරගන්න බලමු. ඉතින් ඒ සඳහා මේ මම ඉදිරියෙන් තියපු ගාථාව අරගත්තොත්, ඒක යම් පමණකට මේ ලෝකයා දිහා බලලා, එහෙම නැත්නම් මේ මිනිස්සු දිහා බලලා සංවේගයෙන් කරපු ප්‍රකාශයක් වගේ කියලා උනත් කියන්න පුළුවන්. මේ භාග්‍යතුන් වහන්සේ මේ පිරිස් දිහා බලලා, මේ මිනිස්සු දිහා බලලා, මේ ලෝකයා දිහා බලලා යම් විදියක සංවේගයෙන් ප්‍රකාශයක් කරනවා. මේ විදියට මේ පුද්ගලයෝ, මේ මිනිස්සු මේ වගේ තත්ත්වයක කොටු වෙලා, අහු වෙලා, මේ විදිහේ වෙහෙස පීඩාවකට පත් වෙලා ඉන්නවා කියන අදහස පැහැදිලි කරනවා. ඒ විදිය අදහසක් පැහැදිලි කිරීමක්. මේක මේ මිනිස්සු අහු වෙලා ඉන්න මේ ලෝක ස්වභාවය, එහෙම නැත්නම් මේ සලායතන ලෝකය ඉක්මෝලා ගියපු බුදුරජාණන් වහන්සේට පේනවා මේ සලායතන ලෝකෙට අහු වෙලා මේ විදියට මේ අතරමං වෙලා වෙහෙස පීඩාවට පත් වෙලා ඉන්න මේ සත්වයෝ, මේ මිනිස්සු. එතකොට බුදුරජාණන් වහන්සේට එක්තරා විදියක මේක සංවේගයට කාරණාවක්. අනිත් පැත්තෙන් මේ විදියට මේ පිරිසට සිතක් යහපතක් සිද්ධ කරනවා නම් හොඳයි කියන අදහස මතුවෙන කාරණාවක්. හරියට නිකන් අර රෝගයකින් පෙළෙන කෙනෙක්ව දැකපු නිරෝගී නැත්නම් වෛද්‍යවරයෙක් වගේ කියලා කියන්නත් බැරි නෑ. අපි හිතමු අපිට රෝගයකින් පෙළෙන මිනිස්සෙක් දකින්න ලැබෙනවා. එතකොට අපි මෙයා දිහා බලලා අන්න යම් පමණකට අපිට සංවේගයක් ඇති වෙනවා. අනේ මේ මිනිස්සයා මේ බලන්නකෝ, මේ රෝගේ නිසා කොච්චර පීඩා විඳිනවද, දුක් විඳිනවද කියලා අන්න සංවේගයක් මතුවෙනවා. ඉස්සර ඔය කොටාපැත්තේ ඉඳියා මේ අර පාකින්සන් කියලා රෝගී තත්ත්වයක් තියෙන මේ මිනිස්සෙක්, කාන්තාවක්. ඒතකොට මහත්තයා එක්ක තමයි එන්නේ. ඉතින් අර ඒ රෝගී තත්ත්වෙට ඒ අතපයේ මේ වාරු නැහැ. අතපය විසි වෙනවා. නිකන් වෙන කෙනෙක් අතපය පාලනය කරනවා වගේ විසි වෙනවා. එයාට වතුර කෝප්පයක් අතර ගත්තත් බී ගන්න බෑ. ඔන්න විදිහේ අමුතු රෝගී තත්ත්වයක්. උදේට ඒ වගේ කෙනෙක් දැක්කහම අන්න අර බලාගෙන කෙනෙක්ට සංවේගයක් ඇති වෙනවා. අයියෝ මේ මනුස්සයා මේ රෝගේ නිසා කොපමණ දුක් විඳිනවද? මේ විදිහේ රෝගෙකුත් තියනවද කියලා වගේ අනේ යම් කිසි අදහසක් ඇති වෙන්න පුළුවන්. අර අතපය අර විදියට එක එක විදියට ගැහෙනවා. ඒ තැනැත්තගේ පාලනයෙන් තොරව මේ අතපය එහෙම හිවිසි වෙනවා. අතර ගත දෙයක් වුණත් දරා ගන්න, අතට ගත්ත ආහාර පිටක් වුණත් කටට දා ගන්න බැරි විදියේ අමුතු ලෙඩක්. ඉතින් ඒ වගේ ලෙඩක් දැක්කහම අන්න මේ මනුස්සයා මේ දුකෙන් පීඩාවට පත් වෙලා, මේ ලෙඩේ නිසා පීඩාවට පත් වෙලා මෙහෙම කල් ගෙවනවා කියලා අන්න දකින කෙනෙක්ට යම් කිසි දියක සංවේගයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් එන්නේ ඒ වගේ සංවේගිකින් තමයි බුදුරජාණන් වහන්සේ මේ අපි දිහා, මේ ලෝකේ සත්‍යය දිහා බලන්නේ. භාග්‍යතුන් වහන්සේට පේනවා මේ ලෙඩේ නිසා මේ ඇත්තෝ විඳින දුකක්, මේ ලෙඩේ නිසා මේ ඇති කරගෙන තියෙන වෙහෙසක් කියලා බුදුරජාණන් වහන්සේට ඒ දේ පේනවා. ඒ පෙනෙන නිසාම භාග්‍යතුන් වහන්සේ නැවත නැවත අන්න සංවේගයකින් යම් විදියක මේ විදියට මේ පිරිසට යහපතක් පහසුවක් ලංකලා දෙන්න පුළුවන් නම් වටිනවා කියන අදහසකින් කටයුතු කරනවා. ඉතින් එන්නේ වගේ සංවේගයෙන් ලියවිච්ච ප්‍රකාශ වෙච්ච ගාථාවක් තමයි මේකත්. එතකොට මේ අවස්ථාව සඳහන් වෙන්නේ මේ භාවනානුයෝගීව ඉඳලා භාවනාවෙන් නැකිටලා කරන ප්‍රකාශයක් විදිහට තමයි. හිතට මේ භාවනානුයෝගීව ඉන්නකොට බුදුරජාණන් වහන්සේට වැඩි වැඩියෙන් මේ සත්‍යයන්ගේ නියම ස්වභාවය, ඒ සත්‍යෝ ඒ වෙහෙස පීඩාවට ලක් වෙලා තියෙන ආකාරය අන්න පෙනෙනවා, දැනෙනවා. ඒ දැනෙන පෙනෙන සංවේගය සහිතව මෙන්න මේ විදිහේ දෙයක් ප්‍රකාශ කරනවා. එතකොට මොකද්ද මේ කියන කතාව කියලා ටිකක් සංකීර්ණ ගාථා පේලියක් කියලා කිව්වත් නරක නෑ. එසේ නමුත් අපේ පුළුවන් විදිහට අපි පැහැදිලි කරගන්න බලමු. ඉතින් මේකේ තියෙන්නේ මොකද්ද? අයන් ලෝකෝ සන්තාපජාතෝ පස්සපරිතෝ. ඔය විදිහට තමයි මේ ගාථාව, එහෙම නැත්නම් මේ ප්‍රකාශය පටන් ගන්න. කියනවා අයන් ලෝකෝ සන්තාපජාතෝ. මෙන්න මේ ලෝකයා මේ තැවිලි වලට පත් වෙලා තියෙනවා. සන්තාප, සන්තාපයට පත් වෙලා තියෙනවා. සන්තාප වලට පත් වූ ස්වභාවයක් මේ ලෝකයා තුළ තියෙනවා. පස්සපරිතෝ, මේ ස්පර්ශයෙන් මඩනා ලද ස්වභාවයක් මේ ලෝකයා තුළ තියෙනවා. ඔන්නෝම තමයි පළවෙනියටම මේ ගාතාව පටන් ගන්න. ඊට පස්සේ කියනවා රෝගං වදති අත්තතෝ. මෙන්න මේ රෝගයක්, මේ රෝගී ස්වභාවයක් තමා වශයෙන් දකිමින් තමයි මේ සත්වයෝ කටයුතු කරන්නේ. මේ අයිනේ ලෙඩ වෙලා මේ ලෙඩේ තමුන් කියලා දැකිමින්, ලෙඩේ තමුන් කියලා හඳුන ගනිමින් තමයි මේ සත්වයෝ කටයුතු කරන්නේ. ඊට පස්සේ කියනවා යේන යේනහි මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා. අන මේ මඤ්ඤති කියන වචනේ සඳහන් වෙනවා. එතකොට කියන්නේ මොකද්ද? යම් යම් විදිහක මඤ්ඤණා කරනවද? දැන්ට කියා අපි කියමුකෝ හිතා ගැනීමක් කියලා. යම් යම් විදිහක හිතා ගන්නවද? තතෝ තං හෝති අඤ්ඤතා. අන්න එතකොටම ඒ ෂණයෙන්ම, ඒ හිතින් මාත්‍රයෙන්ම එය අන්ධයක් බවට පරිවර්තනය වෙනවා. ඔන්න විදිහේ කෙටි පැහැදිලි කිරීමක් තමයි මෙතන තියෙන්නේ. මෙන්න මේ ලෝක සත්‍ය දිහා බලලා, මේ ලෝකයේ සත්‍යෝ මිනිස්යෝ මේ පත් වෙලා ඉන්න ස්වභාවය දැකලා අන්නේ ස්වභාවය පිළිබඳ කරන ප්‍රකාශයක්, ඒ ස්වභාවය පිළිබඳ කරන මතක් කිරීමක්. එතකොට මේ කියන කතාව තව ටිකක් පැහැදිලි කරගෙනම අපි ඉස්සරහට යන්. එතකොට මේ කියන්නේ මේ ලෝකයා, මේ ලෝක සත්වයෝ සන්තාප ජාතෝ අර විදියට තැවිලි වලට පත් වෙලා තියෙනවා. පස්සපරේතෝ, මේ ස්පර්ශයෙන් මඩනාලද ස්වභාවයක් මේ සත්‍යය තුළ තියෙනවා. මොකද්ද මේ ස්පර්ශයෙන් මඩනාලද ස්වභාවයක් කියන්නේ? එතකොට සාමාන්‍යයෙන් මේ කියන්න උත්සාහ කරන්නේ මේ සලායතන ලෝකේ ගැන. සලායතන ලෝකේ ගැන. එතකොට ලෝකේ ලෝකේ කියලා අර්ථ දක්වනකොට මේ සාමාන්‍ය විද්‍යාවට අනුව මේ ලෝකේ මේ විශ්වය ගැන කතා කරාට මේ දහමට අනුව අපි අපේ ලෝකය වෙන්නේ මේ සලායතන ලෝකය. මොකද්ද මේ සලායතන ලෝකය කියන්නේ? ඇහත් රූපයත් කනත් සද්දයත් ඇඟත් ඇඟට දැනෙන ස්පර්ශත් නහයත් නහයට දැනෙන ගඳ සුවඳත් දිවත් දිවට දැනෙන රසත් ඊළඟට මනසත් මනසට ගෝචර වෙන අරමුණුත් මෙන්න මේ විදිහේ හයක් ගෙන හැර දක්වන ඕක තමයි ලෝකය. ඔතනින් එහා වෙන ලෝකයක් පණවන්න බෑ. ඒ කියන්නේ මොකද්ද? අන්න අපි ලෝකයේ අත්දකින්න විදිය තමයි මේ තියෙන්නේ. ඇහෙන් රූප විදියට මේ ලෝකයේ අත්දකින්න. ඒක එක්තරා විදියක දැනීමක්. හරි, ඊට පස්සේ කණෙන් ශබ්ද විදියට මේ ලෝකයේ අපි අත්දකින්නවා. ඇඟෙන් ස්පර්ශ විදියට මේ ලෝකයේ අත්දකින්නවා. දිවෙන් රස විදියට මේ ලෝකයේ අත්දකින්නවා. ගන්ධ සුවඳ විදියට මේ ලෝකයේ අත්දකින්නවා. තව මේ අපේ මනසට ගෝචර වෙන සිතිවිලි සංකල්ප විදියට මේ ලෝකයේ අත්දකින්නවා. ඉතින් ඔන්න ඔය විදිහේ ලෝකයක් තමයි අපි අත්දකින්නේ. එතකොට සාමාන්‍ය ගත්තොත් දැන් පොඩි බබෙක් එහෙම අන්න එයා හැම වෙලේම මේ අත ගාලා බලලා ස්පර්ශ කරලා බලලා ඔබලා බලලා මේ විදියට ලෝකේ අත්දකින්න අපි දැකලා ඇති. ඊට පස්සේ ලේව කාලත් බලනවා නේද? අහුවෙන එක කටේ දා ගන්නවා. එහෙම එහෙම මේ පොඩි එකා අර තමුන්ගේ මේ ලෝකේ පරීක්ෂා කරමින් තමයි ඉන්නේ. එතකොට අපි හිතමු දැන් මේ විදිහේ මේ සලායතන ලෝකයක් නේ තියෙන්නේ. එතන මේ සලායතන ලෝකය හැමෝම එක විදිහට අත්දකින්නවද? එහෙම ප්‍රශ්නෙකුත් තියෙනවනේ දැන්. දැන් මේ අපිට පේන්නේ නිකන් මේ ඇහැට පේන රූප ඔක්කොම අපි එක විදිහට දකින්නවා කියලා. කනට ඇහෙන ශබ්ද ඔක්කොම ඔබයි මමයි එකම විදිහට අඳුනගත්තා කියලා. නමුත් එහෙමත් නැහැ. ඒ වෙනුවට මේ ආයතන නැත්නම් මේ සලායතන ලෝකය කියන්නෙම අපි දාගත්ත පාට කණ්ණාඩියක් වගේ එකක්. එතකොට ඒ කණ්ණාඩියේ පාටට තමයි අපිට මේ ලෝකය පේන්නේ. අපි අපිට අනන්‍ය වූ පාටක් තියෙනවා. හරියට අපි හිතමු දැන් අපි රතු පාට සන්ග්ලාසස් දෙකක් දාගත්තා. හරි, මුලදීනම් මේ සන්ග්ලාසස් කියලා පොඩ්ඩක් මතක තියෙනවා මේ රතු පාට මේ සන්ග්ලාසස් ඉඳලා තමයි කියලා අදහසක් තියෙනවා. නමුත් ටිකක් වෙලා යනකොට ඔන්න ඒකත් අමතක වුණාම සම්පූර්ණ මේ රත් වර්ණයෙන් යුතු ලෝකයක් දකිමින් අත්දකිමින් තමයි මේ තැනත්තා මේ කාලෙ ගෙවන්නේ. ඒකට එයාට ඒක තමයි ලෝකයේ ස්වභාවය. ඉතින් ඔන්න ඔය වගේ අපි අපිත් මේ අත්දකින ලෝකය ඇත්තටම ගත්තොත් අපේම පාට කණ්ණාඩියක් හරහා පෙරිලා එන ලෝකයක්. ඔන්න ඔය පාට කණ්ණාඩිය තමයි මේ ස්පර්ශය කියන්නේ. ඒක තමයි මෙතන කියන්නේ මේ ස්පර්ශයෙන් මඩලාලද ස්වභාවයක් තියෙනවා. මේ ඔයා දාගත්ත කණ්ණාඩියට අනුව මඩලාලද ස්වභාවයකින් පාගන ලද ස්වභාවයකින් යටකරන ලද ස්වභාවයකින් තමයි අන්න ඔබට ඔබේ ලෝකය දකින්න ලැබෙන්නේ. එතකොට යාළුවෝ මිත්‍රයෝ පෙන්වතියෝ පෙම්බතු ඒගොල්ලෝ එකතු වෙලා කියනවා ඔයා කියන දේ මට තේරෙනවා ඔයාගේ දුක මට තේරෙනවා කියලා කිව්වට මොකද කවදාවත් එයාගේ දුක තේරුම් ගන්න මෙයාට හැකියාවක් නැහැ. නිකන් දල අදහසක් අර ණය ක්‍රමයට අනුමාන වශයෙන් හදා ගන්න පුළුවනි. ඒකේ ගැටලුවක් නැහැ. නමුත් අර මිනිස්සේ අත්දකින්න විදිහට මේ දුක අත්දකින්න වෙන කාටවත් බැහැ. අපි කවුරු කවුරුත් මෙන්න මේ කියන ස්පර්ශයෙන් මඩනාලද ලෝකෙක තනිවෙච්ච මිනිස්සු. ඉගෙන කියන්නේ ඔබ ළඟ එහා පැත්තේ කවුරු හරි ඉන්න පුළුවනි ඇඳේ හාන්සි වෙලා. නමුත් ඔබ නිදන්නේ තනියම. නිදන්නේ තනියම කොහෙද? තමුන්ගේ අන්න අර සලායතන ලෝකේ. ස්පර්ශයෙන් මඩනාලද ලෝකේ. මෙන්න මේ ලෝකේ අපි අපිට අනන්‍ය වූ අපි අපි තනු තනි වූ මේ ලෝකේ තමයි අපි ජීවත් වෙන්නේ. එතකොට අන්න ඒ මැඩීම පිළිබඳ තමයි මේ කියන්නේ මේ පස්සපරේතෝ මේ ස්පර්ශයෙන් මඩනාලද ස්වභාවයක් මේ සත්‍යය තුළ තියෙනවා. එයා අර සලායතන ලෝකේ තමයි යාගේ ලෝකේ. එයින් පිට ලෝකයක් අපිට පණවන්න බෑ. එයින් පිට ලෝකයක් පණවන්න බෑ. ඊට පස්සේ ඒ ලෝකෙත් මේ හැමෝම එක එක විදියට දකින්නේ නෑ. එකම විදියට දකින්නේ නෑ. ඒ වෙනුවට එක එක කෙනාට මේ ලෝකේ අන්න විවිධ විදියට තමයි දක්නට ලැබෙන්නේ. ඒ විවිධත්වයට හේතුවම තමයි මේ ස්පර්ශය. මේ ස්පර්ශයෙන් පෙරිලා එන ලෝකයක් මිසක් කවදාවත් අපිට මේ ඇබ්සලියුඩ් ලෝකයක්, මේ යථා ස්වභාවය ඇති ලෝකයක් අත්දකින්න ලැබෙන්නේ නැහැ කවදාවත්. හැමදාම අර තාත්තික ලෝකයක් නෙමේ අපි අත්දකින්නේ. ඒ වෙනුවට අර පෙරිලා ආපු වෙනස් වෙච්ච ලෝකයක් තමයි අපි අත්දකිමින් ඉන්නේ. ඒ වෙනස, ඒ පෙරීම සිද්ධ වෙන්නේ ස්පර්ශය හරහා. ඒක නිසාම බුදුරජාණන් වහන්සේ කියනවා, මොකද්ද මේ සත්වයෝ, මේ ලෝකයා මේ ස්පර්ශයෙන් මඩනා ලද ස්වභාවයක්, ස්පර්ශයෙන් යටකරන ලද ස්වභාවයක්, පාගා ගන්නා ලද ස්වභාවයක් මේ ලෝකයා තුළ, මේ සත්වයෝ තුළ තියෙනවා. මොන පළවෙනි වාක්‍යයෙන් කියන කතාව. ඊට පස්සේ කියලා කියනවා මොකද්ද, රෝගං වදති අත්තතෝ. එහෙනම් මේ තැනැත්තා මේ යන ක්‍රියාවලිය නිසාම මොකද වෙන්නේ, මේ රෝගී ස්වභාවයක් තමන් විදියට හඳුනා ගන්නවා, තමා වශයෙන් දකිනවා. එතකොට දැන් අපි කලින් පාරක මේ වැඩසටහනේ නන් නොවේද කොහෙද යම් වැඩසටහනක කිව්වා, අදහසක් ඉදිරිපත් කරා. අපි හිතමු අපිව අමනුස්ස බලවේගයක්, යක්ෂයෙක් වගේ නේද, යක්ෂාවේශයකට අපිව ලක් වෙලා. හරි. එතකොට මේ යක්ෂාවේශයෙන් පීඩාවටපත් වෙලා, වෙහෙසටපත් වෙලා තමයි මේ තැනැත්තා කල් ගෙවන්නේ. එතකොට මේ තැනැත්තා මේ යක්ෂාවේශයෙන් පිට ස්වභාවයක් දන්නෙත් නැත්තම්, දැකලත් නැත්තම්, කවදාවත් එහෙම දෙයක් අත්දැකලත් නැත්තම් අන්න මොකද වෙන්නේ, මේ තැනැත්තා මේ යක්ෂාවේශය තමයි තමුන්ගේ ප්‍රകൃතිය කියලා හඳුනගෙන තියෙන්නේ. එයින් පිට දෙයක්, එයින් වෙනස් දෙයක්, එයින් අන් දෙයක් මේ තැනැත්තා දන්නේ නැහැ. හරි. අන්න මේ ආවේශය තමුන්ගේ ප්‍රകൃතිය කියලා අරගත්තා නම් මොකද්ද මේ පුද්ගලයාට අත්වෙන ඉරණම? අන්න ඒ වගේ අදහසක් තමයි බුදුරජාණන් වහන්සේ මෙතන කියන්නේ. මේ රෝගී ස්වභාවයක් තියෙනවා. එතන මේ තැනැත්තා කවදාවත් මේ රෝගෙන් පිට ස්වභාවයක් අත්දැකලා නැහැ. අපි හිතමු දැන් අපි ඔය උණ හැදිච්ච වෙලාවක වගේ කොච්චර පීඩාවෙන්ද ඉන්නේ කියලා. දැන් ඊයේත් කෙනෙක් කියනවා මම මේ උණක් හැදිලා, අපසනීපයක් හැදිලා රාත්‍රියේ ඇහැරුණා. රෑ මද්දහනේ ඇහැරුණාම මට නිදිය ගන්න බෑ ආපහු අසනීපේ නිසා. ඉතින් මම මොකද කරේ, මේ ඇඳේ හිට මෙහෙට පෙරලි පෙරලි ඉන්නවට වැඩිය හොඳයි මම මේ පරියංක භාවනාවක යෙදුනා නම් කියලා මම මේ වෙලාවේ මේ පරියංක භාවනාවක යෙදුනා. යෙදෙනකොට මට තේරෙනවා මගේ ඇඟ පුරා කැක්කුම් රිදිලි තමයි තියෙන්නේ. මේ ඇඟ රිදුන් දෙනවා මේ අසනීපේ නිසා. හැබැයි ඔන්න ටිකක් වෙලා යනකොට ඊටත් වැඩිය වේදනාවක්, වෙහෙසක් විදියට මේ හිත තුළ නානා ප්‍රකාර හිතුවිලි මතුවෙලා එනවා. සාමාන්‍ය ගොඩ දෙනෙක් අසනීප වෙන්න අකමැතියි. මොකද අසනීප වුණාම අර තමුන්ගේ පාලනය පොඩ්ඩක් ගිලිහෙනවා. ඔය මනසේ වුණත් තියෙන පාලනය ගිලිහෙනවා. ගිලි වුණාම මොකද වෙන්නේ, අර එදා මෙදා තුර අප්‍රසන්න, එදා මෙදා තුර මුළු ගැන්විලා තියුණු, එදා මෙදා තුර ප්‍රතික්ෂේප කරපු මේ හිතවිලි හැඟීම් සියල්ලම, මතක සියල්ලම අන්න ගලාගෙන එන්න පටන් ගන්නවා. එතකොට අර තැනත්තත් කියනවා මහා ප්‍රචණ්ඩ විදියට නොයෙකුත් හිතවිලි, නොයෙකුත් අප්‍රසන්න මතක, නොයෙකුත් නිකං අර තමුන්ට දරා ගන්න බැරි අදහස්, මේ වගේ ඒවා ගලාගෙන ගලාගෙන එනවා. හරියට නිකං අර හේල් ස්ටෝම් එකක් වගේ. දැන් අපි වගේ රටක කට්ටිය නම් හේල් ස්ටෝම් එකක් දැකලත් නැහැ, දන්නෙත් නැහැ. ඔය ඉඳලා හිටලා ඉතින් ඔය එහෙම වුණා කියලා අහන්න ලැබෙනවා. නමුත් ඔය සීත රටවල් වල ඉන්න කට්ටියට හේල් ස්ටෝම් එකක් කියන්නේ මහා භයානක යම් කිසි විදියක කාලගුණික විපර්යාසයක්. ඒ මොකද අහසෙන් මහා නිකන් මේ ටෙනිස් බෝල වගේ අයිස් කැට වැටෙනවා. ඉතින් ඒ වගේ අයිස් කැටයක් ඔලුවට එහෙම වැදුනොත් හිතා ගන්න පුළුවන් මොකද වෙන්නේ කියලා. වාහනවලට, වහලවල් වලට ඉතින් වැටෙනවා. ඒ විදියට සුළු මොහොතකට මේ විදිහේ ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. එතකොට ඒව ඇවිල්ලා වදින 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 පාරක් ගානේ නිකන් ගලකින් ගැහුවා වගේ මහ රිදුමක් වෙහෙසක් අන්න මතුවෙලා එනවා. තියන්නේ වගේ මේ හේල් ස්ටෝම් එකක් වගේ මේ විදියට මේ හිතවිලි ගලාගෙන ගලාගෙන එනවා. එතකොට අර ඇඟේ රිදීම එච්චර ප්‍රබල නැහැ. ඒක එච්චර රිදෙන්නේ නැහැ. හැබැයි මේ හිතවිලි ගලණය ඊට වැඩිය ප්‍රබලයි, ඊට වැඩිය වෙහෙසකාරී. ඉතින් මෙන්න මේ විදිහේ ක්‍රියාවලියක් එක්ක මම මේ පරියංක භාවනාවක යෙදිලා ඉන්දියාවා කියලා අන්න තමුන්ගේ අත්දැකීමක් ඉදිරිපත් කරනවා. එතකොට ඒ අවස්ථාව ගත්තොත් නිින්ද යන්නෙත් නැහැ, නිදිය ගන්නත් බෑ. අර විදියට ඇඟපත ඔක්කොම රිදුම් දෙනවා. අර හිත මහ වික්ෂිප්තයි. දැන් ඔය අපි සාමාන්‍ය අපි අහලා තියෙනවනේ, දැන් ඔය මානසික රෝගී තත්ත්ව වලින් පෙළෙන කට්ටිය. දැන් ඔය බයිපෝල වගේ රෝගී තත්ත්වයකදී ගත්තොත් අන්න highest of highs, lowest of lows තමයි. යා කාලෙකට නිකන් අර කුඩු ගැහුවා වගේ න සූස්තියකින් ඉන්නවා දවසකට දෙකකට තුනකට. ආපහු අනිත් පැත්තට ගිහිල්ලා අර මේ දරා ගන්න බැරි දිවින් අහ ගන්න පුළුවන් විදිහේ මානසික වෙහෙස පීඩාවකට පත් වෙලා තව කාලයක් ඉන්නවා. ඉතින් ඔය දෙපැත්ත අතර ඔය එක්ස්ට්‍රීම්ස් ඔය අන්ත දෙක අතර හුවමාරුවක් මේ තැනත්තා මේ අසනීප නිසා නැවත නැවත අත්දකිනවා. ඉතින් ඒ වගේ ඇත්තට ලෙඩේ හැදිච්ච කෙනෙක් තමුන්ගේ අත්දැකීම කිව්වොත් කියනවා හිතා ගන්න බෑ අර අර මේ අර highest of highs අර නිකන් සතුටේ එහා කෙලවර වගේ දැනෙන වෙලාවට ඕන දෙයක් කරන්න පුළුවන්. මට සුපර් පවර්ස් තියෙනවා වගේ අර කෝච්චියකින් වුණත් ගඟට පනින්න පුළුවන්. මේ විදිහේ හැකියාවක් තියෙනවා වගේ තමයි දැනෙන්නේ වෙලාවට. අනිත් පැත්තෙන් අර පහළට කඩාගෙන වැටුණාම දරා ගන්න බෑ දැන් 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 නිවිනහ ගන්දෝ කියලා හිතෙන පමණට මහා වෙහෙසක් විකෘතියක් දැනෙනවා කියලා සඳහන් කරනවා. එතකොට ওই විදිහේ මානසික රෝගී ස්වභාවත් ඒ මනසේ ස්වභාවය අපිට හරි අමාරුයි අත්දකින්. මෙයා මොන විදිහේ ලෙඩකින්ද මේ ඉන්නේ, මොන විදිහේ තත්ත්වයකද මේ ඉන්නේ කියලා අත්දකින්න අමාරුයි. නමුත් අසනීප වෙච්ච වෙලාවක වගේ සමහර විට සුළු මොහොතකට අපිට තේරෙනවා මේ මනස විකෘති වුණාම මොන විදිහේ අත්දැකීමක්ද ඒක කියලා. සුළු මොහොතකට වගේ නෑ දැනෙන්න පුළුවන්. සුළු මොහොතකට වගේ දැනෙන්න පුළුවන් මේ මානසික විකෘතියක් ආවොත් මොන විදිහේ ස්වභාවයක්ද ඒක, මොන විදිහේ පීඩාකාරී තත්ත්වයක්ද ඒක. ඒක ස්ථිර වුණොත්, ඒක හැමදාම තිබුණොත් කොච්චර වෙහෙසද. දැන් මේ පහුගිය දවසක කොල්ලෙක් ආවා, මේ පරණ මනුස්සෙක්. මේ මනුස්සයා හොඳ ඔය රැකියාවක් කරපු, ඔය පොලිසිය වගේ රැඩ කරපු. ඒ දවසේ පොලිසියේ ක්‍රීඩා කණ්ඩායම් වල හොඳට ක්‍රීඩා කරපු ඒ විදිහේ තැනැත්තෙක්. හැබැයි ජීවිතයේ යම් අවධියක මොකද්දෝ සිදුවීම් ගණනාවක් නිසා අන්න යම් කිසි මානසික රෝගී තත්ත්වයකට වගේ අර රස්සාවලුත් නැති වෙලා ගිහිල්ලා ඒ විදිහේ රෝගී තත්ත්වයකට වගේ පත් වෙලා තියෙනවා. ඉතින් මෙහෙ එනවා අවුරුදු ගානක ඉඳලා එනවා, සෑහෙන දුර ඉඳලා තෙන්නේ කිලෝමීටර් 150ක් විතර මෙහෙ ඉඳලා එන්න ඕනි දුර. ඉතින් එනවා ඇවිල්ලා ඉස්සර කියනවා මේ ස්වාමින්වංශ භාවනා කරන්න නම් බෑ, මට මේ මොනවා හරි වැඩක් දෙන්න, මම කරලා ඉඳලා යන්නම් කියලා දවස් පහක් විතර. එතකොට ඔය සීමාව වගේ පිරිසිදු කරන්න දුන්නාම ඉතින් ඒ දවස් ගානේ ඒ සීමාව පිරිසිදු කළා, ඒ වැට පියදලා එහෙම කළා, ඉතින් අතුපතු ගාලා කරලා යනවා. ඉතින් එහෙම එහෙම කාලයක් තිස්සේ ඔය ඉඳලා හිටලා එනවා. දැන් පෙරේදා පෙරේදා ඇවිල්ලා ඉන්දියා තන්නේ කර හොඳටම ඇවිස්සිලා. ඉතින් ඔෆිස් එකේ මහත්තයා, එයා වැඩිය දන්නෙත් නෑ අලුත් කෙනෙක්, එයා කතා කරලා කියනවා සායින්නන්ස මේ මෙහෙම කෙනෙක් ඇවිල්ලා ඉන්නවා, ව්‍යාපාරත් මෙයා ඇවිල්ලා මොකද්දෝ ප්‍රශ්නයක් දාගෙන තමයි ගිහිල්ලා තියෙන්නේ, මේ මොකද කරන්නේ දැන් මේ හයාමාට විතර රාත්‍රියේ මොකද කරන්නේ කියලා අහනවා. ඉතින් අර දැන් කිලෝමීටර් 150ක් දුර දුවාගෙන ඇවිල්ලා ගෙවාගෙන ඇවිල්ලා අර විදියට හැරිලා යන්න ඉඩකඩ සැලසෙන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ කෙනෙක්ට මොකද්ද තියෙන පිළිසරණ, ඒ වගේ කෙනෙක්ට මොකද්ද තියෙන සහනය, ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේ වගේ තැනක දොර වැහුනොත් නේද. ඉතින් මං ගෝ අපි ඔය විඳලා යන ඔය මනුස්සයා පරණ කෙනෙක්, එයාගෙන් එහෙම කරදරයක් නැහැ. ඔය ඉතින් එවන්න එවන්න. ඉතින් එයා ඉඳලා යයි. ඉතින් එයාව අපි කරේ තියාගෙන ඉන්නේ නැහැ නේ. ඔය ගොඩක් දෙනෙක්ට වෙන ප්‍රශ්නේ තමයි එයාව කරේ තියා ගන්න ඕනේ. ඈ ඉතින් නිින්ද යන්නේ ඒ මනුස්සයා වේලව ගන්නකම්. ඔය වගේ පිස්සු තියෙන කට්ටියත් ඉන්නවා ඉතින්. කෙසේ නමුත් ඉතින් එව්වා උඩට. එනකොට අතරමඟදී මට හම්බුණා අර රයිස් කොකර් එකක අර ඇතුළත තියෙන යකඩ භාජනය අරන් ඇවිල්ලා දානේ වළඳන්. ඉතින් ඒක එයාට බොහොම රියල්. ආ ඒක ඒක බොරු කියවන්න පුළුවන්ද? ඈ ඒක රියල්. ඉතින් ඒකත් අරගෙන උඩට නැගගෙන එනවා. උඩට නැගගෙන එනවා. ඒ කියන්නේ මෙහෙ දානේ භාජනවල දානේ වළඳන්න බෑ. ඔබ්සෙසිව් කම්පල්සරි ඩිස්ඕඩර් තමයි නේද? ඈ අන්න මේ විදිහට මේකේ දානේ ගත්තොත් ඉවරයි. ඉතින් අර ගෙදරින් අරන් ඇවිල්ලා රයිස් කුකර් එකක අර ඇතුළත යකඩ භාජනේ. ඒක අරගෙන පිණ්ඩපාතය යන තමයි හිතාගෙන ඉන්නේ. ඒකෙන් දානේ වළඳන්න තමයි හිතාගෙන. ඉතින් ඔය වගේ ඒවා මේ මනුස්සයාට කොච්චර දැනෙව්වත් කියන්න උත්සාහ කරත් පැහැදිලි කරත් එයාගේ මානසිකත්වය ගත්තොත් ඊට වැඩිය බොහොම වෙනස් විදිහක විකෘති විදිහක මානසිකත්වයක්. එතකොට ඒකෙනෙත් දිහා බලලා අපිට රෝගී ස්වභාවයකින් පෙළෙනවා කියලා අනුකම්පාවක් සංවේගයක් ඇති කරගන්නව ඇරෙන්න එයාගේ தත්ත්වය අපිට තේරුම් ගන්න බෑ. එහෙම සංවේගයක්වත් නැති කෙනෙක් අන්න ප්‍රතික්ෂේප කළ දානවා. අපෝ මේ මනුස්සයාම හරි කරදරයි. මෙයාව යව්වොත් අර හවසහායා මාට විතර ආපහු යව්වනම් ඉතින් තව කිලෝමීටර් 150ක් ගෙවාගෙන ගෙදර යන්න වෙනවනේ. ඉතින් ওই විදිහේ தත්ත්වයක්. ওই විදිහේ தත්ත්වයක්. එතකොට අඩුම ගානේ මේ රෝගී ස්වභාවය දැකලා සංවේගයක් ඇති වුණොත් ඒක යහපත්. එහෙමත් නැති වුණොත් අන්න ඒ රෝගියාට පීඩා කරන පමණට අනිත් පැත්තට කැරකෙනවා. මේ පද්ධතියේ එහෙම කට්ටිය ඉන්න බෑ. පිස්සු නැති කට්ටිය ඔක්කොම ඉන්න ඕනේ කියලා වගේ කියන්නේ කියොත් නේද? එතකොට ඉතින් කියන මනුස්සයාට පිස්සු වෙනවනේ නේ. එහෙන් පස්සේ ගුත් තියනවනේ. ඉතින් ඒක නිසා ඒ වගේ කෙනෙක් ඇවිල්ලා දවස් කීපයක් ඉඳලා පොඩ්ඩක් ඉතින් එහෙම පිස්සුවක් නැටලා රයිස් කුකර් එකක් අරගෙන පිණ්ඩපාතේ ගිහිල්ලා ඉතින් ඔවුන් පොඩි ජොලි ජොලියක් ගන්නත් පුළුවන්. ඈ එහෙම පොඩ්ඩක් hina වෙලා උත්ප්‍රාසයෙන් මේක දිහා බලලා ඉන්න පුළුවන් නම් යහපත්. එහෙම නැත්නම් ඉතින් මේ ආරණ්‍යයක් මේ භාවනා මධ්‍යස්ථානයක් කියන්නේ ඒ වගේ තැනකත් නැත්නම් පිස්සෙක් වෙන කොහෙ ඉන්න දප්පම්. ඈ මේක තමයි යථාර්ථය. ඕක තමයි ලෝකේ යථාර්ථය. හ්ම් බුදුරජාණන් වහන්සේ දකින්න සංවේගය ඕක තමයි. මේ ඔක්කොම නිකන් මේ විදිහේ පීඩාවකට පත් වෙලා ඉන්නවා. අඩු වැඩි වෙලා තියෙනවා. ඉතින් වැඩි වෙච්ච කෙනෙක් අල්ලලා අඩු කට්ටිය කියනවා අයියෝ පිස්සෙක් අන්න බලන්න කියලා කිව්වට මොකද? අර කියන කට්ටියත් ඉන්නේ මේ විදිහේම පිස්සුවක තමයි. මේ විදිහෙන් පිස්සුවක තමයි. ඉතින් ඒ වගේ මානසික රෝගී ස්වභාවයක්, කායික රෝගී ස්වභාවයක්, ඒ වගේ තත්ත්වකින් පෙළෙන, ඒ වගේ දෙයකට ලක් වෙලා ඉන්න කෙනෙක් අන්න දැක්කහම භාග්‍යතුන් වහන්සේට තේරෙනවා මේ බලන්න මේ රෝගී ස්වභාවයක් සහිතව මේ තැනැත්තා. කායික මානසික රෝගියක් නැති වුණත් අපි අපිත් මේ රෝගයක් තමා වශයෙන් දකිමින් තමයි මේ කල් ගෙවන්නේ. මේකෙන් පිට දෙයක් අපි දැකලා නැහැ. මේ රෝගී ස්වභාවය තමයි අපි දන්නා ප්‍රകൃතිය. එදා මෙදා තුර අත්දැකලා තියෙන ප්‍රകൃතිය ඕක තමයි. එතකොට රෝගං වදති අත්තුතවන්න රෝගයක් තමුන් වශයෙන් දකිමින් මේ තැනැත්ත කටයුතු කරනවා. මෙයා මේ රෝගෙන් මිදීමක් දැකලා නැහැ. මේ රෝගෙන් පිට දෙයක් මෙයා දැකලා නැහැ. එයා හිතනවා මේ රෝගය තමයි මගේ ප්‍රകൃතිය කියලා. අන්න ඒ රෝගය ප්‍රകൃතිය කියලා හිතාගෙන මේ තැනැත්ත කටයුතු කරනවා. මොකද්ද ඔය රෝගය? අන්න අර ස්පර්ශයෙන් මඩනාලද මේ සලායතන රෝගය, එහෙම නැත්නම් මේ සලායතන ලෝකය ඇතුළත තමයි මේ තැනැත්තා හිර වෙලා ඉන්නේ. ඔය රෝගී ස්වභාවය තමයි මෙයා අඳුනන්නේ තමා වශයෙන්. එතනින් පිට වෙනස් ස්වභාවයක් මෙයා දන්නේ නැහැ. ඔය කටුකුරුන් දෙස්වාමීන් වහන්සේ ඔකට හරි ලස්සන උපමාවක් දෙනවා. අර ලබ්බේ තොයිලේ, ලබ්බේ තොයිලේ කියන්නේ ලබ්බේ තොයිලේ කියලා කතාවක් තියෙන. අර ඒක ගැන තමයි කියන්නේ. ඒක ගැන කියන්නේ අර මොකද්දෝ තොයිලයක් කරගෙන යනකොට වැස්සක් ආවා. ඉතින් කට්ටිය අර ලබු ගෙඩියක් ඇතුළට වැදිලා මේ තොයිලේ කරනවා. ඉතින් ලබු ගෙඩිය ඇතුලේ තොයිලේ කරනකොට දන්නේම නැතුව අර ලබු ගෙඩිය දියට අහු වෙලා වැස්සට ජලපහරට අහු වෙලා මූදට ගිහිල්ලා මූදෙන් මේ මාළුවෙක් මේක ගිලලා ඒ මාළුවා අන්න දැලකට අහු වෙලා ඒ දැල මේ අල්ලපු කට්ටිය මේ මාළුවව ගිහිල්ලා විකුණලා ඒ විකුණ තැනෙදි මගුල් ගෙදරක කට්ටිය මේ මාළුවව අරගෙන ගිහිල්ලා ඔන්න බඩපාලල බලනකොට ඇතුලේ ලබු ගෙඩියක්. ඉතින් මේ රවුම කොච්චර ගිහිල්ලා ආවත් අන්න අර ඇතුලේ කට්ටිය තොයිලේ කරන කට්ටිය දන්නේ නෑ මේ ගිය ගමන. ඒගොල්ලෝ ඉන්නේ අර ලබ්බේ තොයිලේ, ලබ්බු ගෙඩිය ඇතුලේ තොයිලේ ඉන්නවා. ඉතින් ඕක තමයි ඔය කියන කතන්දරේ. ඔය සලායතන ලබ්බු ගෙඩිය ඇතුලේ කරන තොයිලයක් තමයි මේක. නටන තොයිලයක් තමයි මේක. ඉතින් එන්නේ විදිහේ ස්වභාවයක හිර වෙලා, ඒ විදිහේ ස්වභාවයකට අසු වෙලා මේ තැනැත්තා ඉන්නවා කියන වචනය අදහස තමයි බුදුරජාණන් වහන්සේ මේ කියන්නේ. ඊට පස්සේ එහෙම කියලා කියනවා, දැන් මෙයාගේ මේ තව පැහැදිලි කිරීමක් විදියට, යේන යේන හි මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා. දැන් මඤ්ඤනා කියන වචනේත් පොඩ්ඩක් පැහැදිලි කරන්න වෙනවා. මඤ්ඤනා කියන වචනේ මේ දහමේ සඳහන් වෙන වටිනා වචනයක්. මේ අපි අහුවෙලා ඉන්න ක්‍රියාවලිය හඳුනා ගන්න හොඳ අදහසක්. එතකොට මේ සඳහා මේ හංගිනවා කියන අදහස හොඳයි. මේ මඤ්ඤති කියන්නේ, මඤ්ඤනා කියන්නේ හංගිනවා. හිතා ගැනීම කිව්වත් නරකම නෑ. නමුත් ඉතින් හිතා ගැනීම කිව්වහම ඊට වැඩිය නිකන් සංකීර්ණයි වගේ එකපාරට බැලු බැල්මට පේනෙන්නේ. නමුත් මේ මඤ්ඤනා කියන වචනෙන් සඳහන් වෙන්නේ මේ හඟිනවා, හිතා ගන්නවා කියන වගේ අදහසක් තමයි තියෙන්නේ. මොනවද මේ හිතා ගැනීම? ඔය සාමාන්‍ය ගත්තොත් දැන් ඔය භාෂාවේ උනත් තියෙනවනේ, මම, ඔබ, ඔහු නේද? මම කියන්නේ කවුද? උත්තම පුරුෂ. ඊට පස්සේ අර මාත් එක්ක කතා කර කර ඉන්න එක්කෙනා, එයා මධ්‍යම පුරුෂ. ඊට පස්සේ ඈත තුන්වැන්නෙක් ඉන්නවා නම් එයා පටම පුරුෂ. ඔය විදිහේ තුන්දෙනෙක් අන්න භාෂා ව්‍යවහාරයේ තියෙනවා. එතකොට මම, ඔබ, ඔහු. මම වෙමි, ඔබ වෙහි, ඔහු වෙයි. ඔහොමනි කියන්නේ. හරි. එතකොට ඔන්න ඔය භාෂා ව්‍යවහාරයේ යන්නේ ඔය මඤ්ඤනායක තමයි. මඤ්ඤති. එතකොට මේ දහමේ මෙන්න මේ විදිහේ මඤ්ඤනා සඳහන් වෙනවා නව ආකාරයක් කියලා. මේ හිතා ගැනීම, හිතලු, හිතා ගැනීම. මොනවද මේ නව ආකාරය? මේව ඇහුවහම ඉතින් ඔළුව විකාර වෙලා යන එක තමයි වෙන්නේ. හැබැයි ඉතින් මොකද්ද මේ පළවෙනි ආකාරය? මම වෙමි. මම වෙමි කියලා හිතා ගැනීමක් තියෙනවා නේ. I am. අන්න එතනම මඤ්ඤණාවක්. එතකොට සාමාන්‍ය අපි ගනුදෙනු කරනකොට, කටයුතු කරනකොට, ඔය එදිනෙදා වැඩවල යෙදිලා ඉන්නකොට හැම වෙලේම මේ මම වෙමි කියලා අදහසක් එනවනේ. ඒව වගේ අදහසක් අපි කාට කාටත් එනවා. අර අපි කලින් දවසක මතක් කරේ අර රෙනේ ඩෙකාඩ්ගේ එක්ස්පෙරිමන්ට් එක ගැන. එයාත් I think therefore I am. origo codigo sum. sum මොන මොකක්ද යක් තියෙනවා. හරිද? ඔන්න ඔය විදිහට මම වෙමි, I think therefore I am. මේ හිතවිලි මතුවලා එනවා. ඒක හින්දා මම වෙමි කියලා අදහසක් අරගත්තා. එතකොට මේ දහමේ පළවෙනිම මඤ්ඤණා විදිහට පෙන්වන්නේ මොකද්ද? පළවෙනිම හිතලුව හිතා ගැනීම විදිහට පෙන්වන්නේ මොකද්ද? අන්න මම වෙමි. ගන්න නැවත 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 අපිට මම වෙමි කියලා හැඟීමක් ඔන්න මතුවලා එනවා. ඒකට අනුව තමයි කටයුතු කරන්නේ අපි නේද? කෙනෙක් එක කතා කරත් අන්න මම වෙමි හැඟීමක් සහිතව තමයි අපි කතා කරන්නේ. ඔන්න අපිට හිතාගෙන මොන හරි තරහ යන දෙයක් වගේ යා කිව්වොත් අන්න මේ මම වෙමි කියන එක ඉක්මවලා ගිහිල්ලා තවත් ටිකක් ඉක්මවලා ගිහිල්ලා මෙය මම වෙමි වගේ තත්යකට පත් වෙනවා. මොකද මේ මට තමයි කිව්වෙමු කියලා අර කියපු එක මම වෙමි කියන වගේ අදහසකින් අන්න දෙවෙනි විපර්යාසය, දෙවෙනි ස්වභාවයක් බවට පත් වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මෙන්න දෙවැනි මඤ්ඤණාව. මොකද්ද මේ දෙවැනි මඤ්ඤණාව? මම වෙමි කියන තැනිනුත් ඉක්මෝලා ගිහිල්ලා මෙය මම වෙමි කියලා හිත ලෝකුත් හිතා ගැනීමකුත් මේ පුද්ගලය තුළ තියෙනවා. හරි විදියට කතා කර කර ඉන්නවා මම වෙමි කියන හැඟීමකින්. එයා මොනවා හරි ඉතරි දෙන දෙයක් කියපු ගමන් මූ මේ මට තමයි මේ හින්ට් එක ගැහුවේ කියලා අර මෙය මම වෙමි කියලා අන්න තව ටිකක් සංකීර්ණ කර ගන්නවා. ඔන්න දෙවැනි මඤ්ඤණාවක් විදිහට පෙන්නවා. ඊට පස්සේ ඔන්න මම අනාගතේ වන්නෙමි. අන්න තුන්වැනි මඤ්ඤණාව. මම අනාගතේ මෙන්න මේ ආකාර පුද්ගලයෙක් බවට, මෙහෙම සැප සම්පත් විඳින්නෙක් බවට, මේ විදිහේ ස්වභාවයක් ඇත්තෙක් බවට වෙනවා, පත් වෙනවා කියලා අන්න ඒ විදිහේ හිතා ගැනීමක් තියුණොත් මම අනාගතේ වන්නෙමි. අන්න මේ විදිහේ දෙයක් මම ලං කරගන්නවා. අනාගතේ මම නිවනක් හරි දකින්නවා කිව්වොත් මොකද වෙන්නේ? අනාගතේ මම මේ නිවන් ලබාගත්තෙක් වන්නෙමි කියලා ඔන්න තවත් මඤ්ඤණාවක්. ඊට පස්සේ හතරවෙනි එක විදිහට කියනවා නොවන්නෙමි. මම මෙහෙම වෙන්නේ නැහැ. මම මේක කරන්නේ නැහැ. මේ විදිහට අත්වයකට යන්නේ නැහැ. මේ සංසාරේ දිගට යන්නේ නැහැ කියලා ඕක හිතාගත්තත් ඉතින් ඔන්න ඒකම තමයි. ඊට පස්සේ මේ තව ටිකක් සංකීර්ණ දේවල් පේනවා රූපී වන්නෙමි. අර විදිහට රූප ධ්‍යාන ඇත්තෙක් බවට පත් වෙන්න උත්සාහ ගන්නවා. ඒක එහෙම ඉන්නවා කියලා. අරූපී වන්නෙමි. මේ අරූප ස්වභාවයක් සහිත හරි හිස්තැනට පෙම්බඳින කට්ටිය ඉන්නේ නේද? අරූප ස්වභාවයක් සහිත කෙනෙක් වන්නෙමි කියලා එහෙම හිතා ගන්නවා. එහෙම නැත්නම් සංඥාව ඇත්තෙක් වන්නෙමි. දැන් මේ සංඥාව ඇතිව ඉන්න ස්වභාවයක්නේ මේ තියෙන්නේ. හැබැයි සංඥාව ඇත්තෙක් වගේම අසඤ්ඤී. මේ සංඥාව නැත්තෙක් වන්නත් පුළුවන්නේ. එහෙමත් ඔය ධ්‍යාන ස්වභාවල් ඔය ධ්‍යාන මට්ටම් සඳහන් වෙනවා සංඥාව ඇති නැති වගේ දෙපැත්තකුත් පෙන්වනවා. එතකොට නිකන් සිහිමුලා වූ වගේ තත්ත්වකින් සංඥාව නැතුව මෙතනත්තාගේ පැවැත්මක් තියෙනවා. සංඥී අසංඥී අන්න එහෙම ප්‍රකාශ කරනවා. ඊට පස්සේ නවවෙනි හිතා ගැනීම මඤ්ඤණා නමයෙන් නවවෙනි එක තමයි මොකද්ද? නේව සංඥා නා සංඥා. අන්න සංඥාව ඇත්තේත් නැති නැත්තේත් නැති ස්වභාවයක මම පවතිනවා කල්ගෙවනවා කියලා ඔය ඔය විවිධ ධ්‍යාන මට්ටම් ගැන ඔය කියන්නේ. එතකොට ඔය විදිහට මේ විදිහේ මඤ්ඤණා නමයක් නිකන් හඳුන්වලා දෙන්න වගේ ඉදිරිපත් කරනවා. එතකොට මේ මම වෙමි කියන අර ගැන්මත් එක්ක එන මඤ්ඤණා තමයි මේ. ඊට පස්සේ මේවා සංකීර්ණ වෙනවා තව තව ඔබ කියන චරිතය ආපු ගමන්. ඊට පස්සේ ඔහු කියන චරිතය ආපු ගමන් අන්න පතම පුරුෂ, මධ්‍යම පුරුෂ ආපු ගමන් මේ උත්තම පුරුෂයා තව ටිකක් අන්න සංකීර්ණ වෙලා යනවා. එතකොට මෙන්න මේ මඤ්ඤණා ගැන තමයි කියන්නේ. මේ හිතා ගැනීම. එතකොට මූලිකම දේ මොකද්ද? මම වෙමි කියලා ගත්තත් ඒකත් මඤ්ඤණාවක් තමයි. එතකොට ඒ වගේ මඤ්ඤණා යම් යම් විදියට මඤ්ඤණා කරයිද? යේන යේනෙහි මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා. ඒ කියන්නේ මම වෙමි කියලා හිතා ගැනීමක් ගැන්මක් අරගත්ත පමණින්ම එතනින්ම අහු වෙලා ඉවරයි. මොකද වෙන්නේ? එහෙම ගැන්මක් ගත්ත ගමන් අන්න මෙසේ බවක් අංසේ බවක් අන්න මතුවෙලා එනවා. මම වෙමි කියලා ගත්තොත් ඒ ඉන්නා මම යාට අනතුරක් මතුවෙලා එනවා. ඒ අනතුරට එරෙහිව අපි හටන් කරනවා. ඉතින් ඔන්න ඔය විදිහේ ගැටේක ඔන්න ඔය විදිහේ අවුලක මේ පුද්ගලයා මේ සත්වයා ඉන්නවා කියන අදහස තමයි බුදුරජාණන් වහන්සේ මේ ඉදිරිපත් කරන්න හදන්නේ. අර විදිහට යම් යම් විදියක මඤ්ඤණා කරනවද අන්න ඒ පමණකින්ම අහු වෙලා ඒ මාත්‍රයෙන්ම මේ ගැටේ වැටිලා ඉවරයි. හරි. එතකොට ওই විදිහේ தත්වෙක මේ පුද්ගලයෝ මේ සත්වයෝ ඉන්නවා කියන අදහස ඉදිරිපත් කරනවා. එතකොට දැන් මේ වගේ එකක් ඇහුවාම කෙනෙක් හිතෙන්න පුළුවන් කොහොමද මේකෙන් ගැලවෙන්නේ කියලා. නේද? දැන් භාවනාවක්වත් කරන්න බෑනේ මේ විදිහට ගත්තොත්. මේ මම වෙමි කියලා, මේම මම මේ මම වෙමි කියලා, මේ අනාගතේ මම මෙහෙම වන්නෙමි කියලා, නොවන්නෙමි කියලා මෙහෙම ගැන්මක් නැතුව භාවනාවක් ප්‍රතිපදාවක්වත් වඩන්න බෑ. දැන් අපි කියනවානේ අහුස්ම වැඩි ගණනක් බලන්න, පියවර වැඩි ගණනක් තියන්. ඉතින් පියවර වැඩි ගණනක් තියනවා කියන්නේ මොකද්ද? මම මේ විදිහේ කෙනෙක් වෙනවා, මේ විදිහට වැඩි පියවර ගණනක් සිහියෙන් යන්න පුළුවන් කෙනෙක්, වැඩි හුස්ම ගණනක් සිහියෙන් බලන්න පුළුවන් කෙනෙක් වෙනවා කියන අදහස් තමයි තියෙන්නේ. හරි. සක්මනක පරියන්කේ යෙදෙනවා කියන්නේ මම වෙමි කියලා ගැන්මක් සහිතව මම වෙමි කියන අදහසින් තමයි පටන් ගන්නේ. ඊට පස්සේ යන හුස්මක් බලනවා නම් මේ මම වෙමි. අන්න මේ හුස්ම, මේ පතුල, මේ මම වෙමි කියන අදහසක් ඒ තුල තියෙනවා. මෙන්න මට තමයි මේ හුස්ම දැනෙන්නේ, මට තමයි මේ පතුල දැනෙන්නේ කියලා අන්න තව තව සංකීර්ණ වෙවි, ගැඹුරට ගැඹුරට යනවා. ඊට පස්සේ ඔන්න නිවන් දකින්නවා කිව්වොත් අන්න අනාගතේ මෙහෙම ස්වභාවයක් සහිත කෙනෙක්, නිවන නැමැති ස්වභාවයක් සහිත කෙනෙක්, එහෙම නැත්නම් මේ සංසාර ගමන කෙලවර කරපු මෙහෙම සංසාරයක් නැත්තෙක් බවට පත් වෙනවා කිය කිය ඔය විදියට නැවත නැවත මේ එකිනෙක එකිනෙක ගැටවැටීමක් තමයි මේ තුල තියෙන්නේ. නමුත් අපි සරලව ආදුනික කෙනෙක්ට මේ පුහුණු අඳුන්නලා දීලා හරි කමක් නැහැ. ඔයා මෙච්චර කාලයක් ඉඳී ඉතින් ඔය මොඩ කමේනේ. ඈ ඒකින්ද එක පාට ඉතින් ඕක අයින් කරන්න ඕනේ නැහැ. තව ටික දවසක් හදිස්සි නොවි කලබල නොවි ඔය මොඩ කමේම ඉමු කියලා වගේ එකක් එයාට ඉතින් යෝජනා කරන්න වෙනවා නේද? නැත්නම් සමහරු එනවා නිකන් යව් මේ කාබල කාලා ස්මෘතාවය එන කම්ම කාලා කාලා ඇවිල්ලා කියන ඔන්න දැන් ඔක්කොම අතාරින්න තමයි කල්පනාව එකපාර. මම වෙමි කියලා ගන්නවත් කැමති නෑ. එහෙමවත් කැමති නෑ. පහුගිය දවසක එකෙක් ඇවිල්ලා කියනවා මේ මොකද්ද? හා මේ සිල් සමාදන් වෙන්න බෑ ස්වාමීන් වහන්සේ. සිල් සමාදන් වුණාම නිකන් අනිත් අවස්වලට සීල රකින්නේ නැහැ වගේ එකක් කියනවනේ. ඒ ගොඩ දෙනෙක් එහෙමනේ සිල් සමාදන් වෙලා ඉන්නෝ. ටික දවසක ඉන්නෝ රැක ඉන්නෝ. සිල් පවාරණය කළ පව්කම් කරනවා. මං එහෙම නැහැ. මං ඔක්කොම හැමදාම ගුණධර්ම වඩාගෙන ඉන්නේ. ඉතින් මට අලුතෙන් සමාදම් වෙන්න බෑ. සිල් ඕනේ නැහැ. එහෙම ගත්තාම නිකන් එතන අහුවීමක් වගේ තියෙනවා නේද? ඔන්න වගේ ගොං ජෝක් දාගෙන ඉන්නේ උන් ඉන්නවා හරියට. ඉතින් ඌට පැහැදිලි කරන්න වෙනම දවසක් ගන්න වෙනවා. මේ දැන් ගුණධර්මයක් වඩනවා නම් ඉතින් අටසිල් සමාදම් වුණයි කියලා මොකෝ ඒකේ පහත් වීමක් තියෙනවා. ඉතින් අටසිලෙම ඉන්නත් පුළුවන් එහෙමනම්. එහෙම නැත්තම් සිල් නැතත් එයාගාව ගුණේ තියෙනවනම් පස්සෙකුත් නැහැනේ. ඉතින් ඒ වගේ තමයි. ඉතින් ඒ වගේ විකාර කරගත්ත විකාරකාරයෝ ඉන්නවා. අර මේ උපකරණයක් විදියට ප්‍රයෝජනේ සලකලා දීපු මේ දේ අන්න ඔලු විකාර කරගන්න සෝස් එකක් බවට ඉතින් පත් කරගන්නවා. ඉතින් මොකද කරන්නේ? බේත් නැහැ. බේත් නැහැ ඒ වගේ කට්ටියට. තව කෙනෙක් ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්ස මේ උතුරු සලුවන් නම් මම පොරව ගන්න බෑ. නිකන් මේක නිකන් මේ 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 අර නිකන් සුයිසයිඩර් සුයිසයිඩ් බෝම කෙනෙක් අල්ලලා ඌ පාය පොච්චාරණය කරනවා වගේ ආවේගිකින් කියන්නේ මේ. හරි උතුරු සලුවන් නම් පොරවන්න බෑ. මොකද මේ මේ ඔය ඔය ආර්යයන් වහන්සේලාගේ ඔය සලුව මම පොරවලා හරියන්නේ නෑ කියලා ඉතින් අන්නේ ඉන්නවා. මිනිහා මොකද්ද ආර්ය මට්ටමකට ගිහිල්ලාලු හැබැයි උතුරු සලුව පොරවන්න බෑලු තාම. ඉතින් ඔය වගේ ඒවා තමයි තියෙන්නේ. මං ඉස්සර නම් ඔයගේ කට්ටියත් එක සෑහෙන ඉතින් නිකන් අර නිකන් කතා බහ කරා. දැන් ඉතින් දැක්ක ගමන් ඈත තියා එහෙමද ඉතින් මොකද කරන්නේ නේ නං කියලා යාවන එක තමයි කරන්නේ. මොකද නිකන් ආනවශ්‍ය පෙට්‍රල් පුච්ච ගන්න ඕනේ නෑනේ. ඉතින් අර කතාව අහලා පොඩි චූන්නයක් නම් ගන්න පුළුවන්. ආ එහෙමත් එකක්ද ඇත්තද මාර වැඩේ නේ කියලා පොඩ්ඩක් එහෙම අහගෙන ඉන්න පුළුවන්. හැබැයි මතවාද වෙනස් කරනවා කියන ඒවා ඒ කියන මේ මතවාදේ කඩලා මේ පද්ධතියේ ස්වභාවයට ගන්නවා කියලා ඒවා බොරු කතන්දර. ඒවා ලොවෙත් බැරි වැඩ. ඉතින් එහෙම තමයි. අන්න මොකද වෙලා තියෙන්නේ මේ නිකම් මේ ප්‍රතිපදාවක් කරන්න ගිහිල්ලා ඒකෙන් පිස්සුවක් හදාගෙන. ගෙවල් වල මිනිස්සු hina වෙන්නේ පස්ස පැත්තෙන් වට. ඈ මොකද මේ නිවන කියලා ලැබිලා තියෙන දේ මේ මිනිහට. නිවන් දකින්න කියලා භාවනා කරන්න ගිහිල්ලා මේ ගෑණිට හැදිලා තියෙන පිස්සුවා. ඕකනේ ගෙවල් වල මිනිස්සු කියන්නේ. ඕක කියන්නේ. ඉතින් උන් ආයි කල්ප හතකටවත් භාවනා කරන්නේ නැහැ. ඇයි? මේ දැක්කනේ අම්මට වෙච්ච දේ භාවනා කළා. මේ දැක්කනේ තාත්තට වෙච්ච දේ. මේ හොඳට ඉඳිය මනුස්සයා දැන් හොඳටම පිස්සු කියලා කියනවා. ඉතින් ඕක තමයි වැඩේ. අර උපකාරයට දීපු දේ, ප්‍රයෝජනෙට සලකලා දීපු දේ, ඒක අල්ලගෙන ඒකෙන් වෙනම ලෙඩක් හදාගත්තා. එහෙම දඟලන්න ඕනේ නැහැ. ඒ වෙනුවට සරලව ඇවිදින්න, ඇවිදින ගමන් මේ පතුල දැනෙන බවත් එක්ක ඉන්න. සරලව ආදි වෙලා ඉන්න. හුස්ම වැටෙනවා නම් හුස්ම වැටෙන බවත් එක්ක ඉන්න. ඒ පතුලක් දෙකක් තුනක් හතරක් සිහ පීටවාගෙන හුස්මත් දෙකක් තුනක් හතරක් සිහ පීටවාගෙන මේ විදියට කල් ගෙවන්න පුළුවන්ද? එහෙම නැවත නැවත හුරු කරන්න පුළුවන්ද කියන සරල පරීක්ෂාවක් තමයි තියෙන්නේ. ඒ පරීක්ෂාව තුලින් අපි නොදැනීම අන්න ක්‍රමානුකූලව නියම උපදෙස් සහිතව කරගෙන ගියොත් ඔය මඤ්ඤණා ටික ටික අඩු වෙනවා. දැන් ඔය සමහර කට්ටිය භාවනා කරන්න ගිහිල්ලා අලුතෙන් මඤ්ඤණා ටිකක් දාගන්නවා. අපි හිතමු ඔය කඩලපු මෙනෙහි කිරීම කරනවා. වම දකුණ වම කියලා ඔහොම මෙනෙහි කරනවා. එහෙම නැත්නම් ඔසවනවා, ගෙනියනවා, තබනවා. ඔහොම මෙනෙහි කරනවා. දැන් සමහරු හයකට කඩලා මෙනෙහි කරනවා. දවසක් කෙනෙක් ඇවිල්ලා කියනවා සංස මම හයකට කඩලා මෙනෙහි කරනවා. ඔසවනවා, එසෙව්වා. ගෙනියනවා ගෙනිච්චා, තබනවා තැබුවා, හයකට කරලා. ඉතින් මං එහව 18 ආකාරයකට කරන්න බැරිද කියලා ආයෙකත් පරික්ෂා කරන්නම් කියලා ගියා. ඉතින් ඒ අනවශ්‍ය වැඩ එච්චර දඟලන සංකීර්ණ කරගන්න දෙයක් නෑ. ඔය අලිවලිගේ හපාගත්තා වගේ අසනීපයක් ලෙඩක් මතුවෙලා එනවා ඕකට ඊට පස්සේ. ඒක නිසා ඔච්චර මඤ්ඤණා කරගන්න දෙයක් නෑ. ඒ වෙනුවට සරලව මේ පතුල වදින බවත් එක්ක ඉන්න, මේ හුස්ම වැටෙන බවත් එක්ක ඉන්න, ඒක ප්‍රමාණවත්. පතුල වදින බවත් එක්ක ඉඳියොත් අර 3කට කැඩුවත්, 6කට කැඩුවත්, 18 කාරේ ආකාරයකට කැඩුවත් ඊට වැඩිය සවිස්තරව මේ ක්‍රියාවලිය අත්දකින්න පුළුවන් පතුල වදින බවත් එක්ක ඉඳියොත්. මොකද මේකේ ප්‍රොසෙස් එකක් තියෙන්නේ, දෙකකට කැඩීම තුළ අන්න මොකද වෙන්නේ, ඇත නැත, එහෙම නැත්නම් මේ ඔසවනවා එසෙව්වා, ඔය කියන දෙකට කැඩීම තුළ අන්න මොකද වෙන්නේ, ඉතුරු ටික ඔක්කොම අපි ඇස් වහලා තමයි අර දෙක අපි අත්දකින්නේ. එහෙම නෙමෙයි මේ සංකීර්ණ ක්‍රියාවලියක් මේකේ තියෙන්නේ. ක්‍රියාවලිය අත්දකින්න සුළු විදියොත් ඒ තුළ අර විදිහේ විවිධ මට්ටම් සිය ගණනක් තියෙන්න පුළුවන්. දෙකක් නෙමෙයි සිය ගණනක් තියෙන්න පුළුවන්. අන්න ඒ සිය ගණනම අත්දකින්න පුළුවනි අපිට අර විදිහේ මේ පතුල වදින බව කියන ක්‍රියාවලිය, හුස්ම වැටෙන බව කියන ක්‍රියාවලිය. හුස්ම ඇතුල් වෙනවා පිට වෙනවා කියන අවස්ථා දෙක විතරද හුස්මේ තියෙන්නේ. එහෙම ගත්තොත් එහෙම තමයි ආධුනික කෙනෙක්ට ඇත්තටම ඉතින් ඒක ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. වම දකුණ කියන අවස්ථා දෙක විතරද මේ පතුලේ තියෙන්නේ. ආධුනික කෙනෙක්ට ඒක ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. නමුත් කාලයක් මේක පුරුදු කරන කෙනෙක්ට අපි කියනවා ඔය අනවශ්‍ය හිතලු අනවශ්‍ය මෙනෙහි කිරීම වැඩක් නැහැ. ඒ වෙනුවට ඒ ක්‍රියාවලියක ඉන්න. ක්‍රියාවලියක ඉන්නකොට අන තේරෙනවා මේ හුස්ස වැටෙනවා කියන චක්‍රය තුල විවිධ අවස්ථා සිය ගණනක් තියෙනවා. මේ නැති දැනකින් හුස්මක් අන ටික 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 ප්‍රමුඛ වෙලා හොන්න මතුවෙලා ඇවිල්ලා මේ හුස්ම ටික 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 ගොරෝසු වෙලා අර මැද හරියේ දැඩි ගොරෝසු බවකින් ගිහිල්ලා ඊට පස්සේ ආපහු සියුම් වේගෙන ගිහිල්ලා අර නැති බවටම දිය වෙලා යනවා. දිය වෙලා ගිහිල්ලා මොකද වෙන්නේ? ආනන් ප්‍රාශ්වාසය පටන් ගන්නවා. ආශ්වාස ප්‍රශ්වාස දෙපැත්තට මේ විදිහට මේ චක්‍රය කැරකෙනකොට ඒ ක්‍රියාවලියක් ඉන්න පුළුවන් නම් අන්න අපි අර අවස්ථා විවිධ ගණනක් බොහෝ ගණනක් ඒ ක්‍රියාවලිය තුළ අත්දකිනවා. අන්න මොකද වුනේ, ටිකෙන් ටික ටිකෙන් ටික අර මඤ්ඤණා ඉක්මෝල යන ප්‍රතිපදාවට බැසගත්තා. හරි, මේ ක්‍රියාවලිය එක සරලව ඉන්න පුළුවන් හැකියාවක් මෙතනත්තා දියුණු කරගත්තා. එතනින් එහාට ලොකුවට දඟලන්න කියලා අපි යෝජනා කරන්නේ නැහැ. ඔය ධාතු මනසිකාරය කියලා වෙනම මෙනෙහි කරන්න යනවා සමහරු. ඉන්නෙම ධාතු මනසිකාරයක තමයි. ඔක අලුතෙන් මෙනෙහි කරන්න දෙයක් නැහැ. නෑ, දවසක් කෙනෙක් කියනවා මොකද්ද, මම පරියන්කේ වාඩි වෙලා ඉන්නකොට මාව නිකන් මේ පොළොවට සම්බන්ධ වෙලා මහ ගලක් වගේ වෙලා අමුතු නිකන් හද කරන ගතියක් වගේ එකක්, දැඩි ඝන බවක් වගේ එකක් මට දැනෙමින් ඉඳලා අර ටික වෙලාවකින් ඒක නිවිලා ගියා. නිවිලා ගියා. ඊට පස්සේ නිවිලා ගිහිල්ලා ඔන්න කාලයක් යනකොට එන කම්මැලි වගේ ගතියක් ආ. ඉතින් මම ධාතු මනසිකාරය මෙනෙහි කරා. මෙන්න රත් වෙනවා, මෙන්න ආපෝ, මෙන්න තේජෝ, මෙන්න දාඩිය ගලනවා, මෙන්න ආපෝ, මෙන්න හුස්ම වැටෙනවා, මෙන්න වායෝ, මෙන්න මේ ඇඟේ තද වෙච්ච තැන් තියෙනවා, මෙන්න පටවි කියලා හොම හොම මෙනෙහි කර කර මං ඉන්දියා කියලා කිව්වා. ඉතින් මං ඇව එතකොට අර මුලින් ආපු අර පොළව වගේ ගතිය මොකද්ද ඒක කියලා. ඒක මොකද්ද කියලා එයා දන්නේ නෑලු. ඈ, ඔක තමයි වැඩේ. අර ධාතු මනසිකාරයක් කියලා හොම්බෙම වැඩිලා. ඒ වෙලාවේ ඒක අඳුනගෙන නෑ. ඊට පස්සේ මෙනෙහි කරනවා ධාතු මනසිකාරය. ඈ, ඕක තමයි ඉතින් වැරදෙන තැන. අර මඤ්ඤණා නිකන් අනවශ්‍ය මඤ්ඤණා හදා ගන්නවා අනවශ්‍ය වෙලාවක. ඕක තමයි වැඩේ. දැන් ඔය සතර සතිපට්ඨානයි කියලා වෙන් කරලා පෙන්නනවානේ. අර මොනවද, කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා විදියට ඔහොම වෙන් කරලා පැහැදිලි කරලා තියෙන බව හැබෑව. හැබැයි මේක අත්දකින්න ගියාම ඔහොම වෙන් වෙන් එක එක කෑලි විදියට නෙමෙයි අත්දකින්නේ. අර පෞගේ දවසක එක්කෙනෙක්ට අසනීප වෙලා මේ බලන්න ගියපු කෙනා ඇවිල්ලා කියනවා, බලන්නකෝ ස්වාමීන් වහන්සේ අසනීප වෙලා මම බලන්න ගියා, කණක් ඇහිලා ඉන්න නැහැ. ඉන්ද්‍රි ගානවා අඬනවා, මේ අයියෝ පුදුම වැඩක් තමයි මේ පොඩි අසනීපෙට මේ උනට මෙච්චර දඟලන දෙයක් තියෙනවද? ඒ මොකද එයා චිත්තානුපස්සනා කරන කෙනෙක්. ඉතින් කියනවා සයින්ස වේදනානුපස්සනාව මගහැරලාද ගොයද චිත්තානුපස්සනාවට ගිහිල්ලා තියෙන්නේ. ඒකයි ඔච්චර කේන්ද්‍රී ගන්න. හැබැයි දැන් හොඳටම පිස්සු චිත්තානුපස්සනාවෙන් ඉන්නේ. එතකොට අර අසනීපේ දරන්න බෑ. එහෙම කියලා කියනවා. ඉතින් ඕක තමයි වැඩේ. එතකොට ඉතින් ඒ වගේ එක එක පැටලිලි හදා ගන්නවා. දැන් මේ ක්‍රියාවලිය තුළ ඉඳියොත් ඔය සතර සතිපට්ඨානෙම තියෙනවා. හරි? ඒක තමයි වැඩේ. මේක අපි දන්නේ නැති නිසා අපි කියනවා ඔන්න දැන් මම කායානුපස්සනාව ඉවර කළා. ඔන්න මම දැන් වේදනානුපස්සනාවට යනවා. ඉතින් හිතනවා ලොකු බෝඩ් එකක් පහුවෙයි වේදනානුපස්සනාවට ඔබව සාදරයෙන් පිළිගනිමු. ඈ එහෙම කියලා බෝඩ් එකක් පහුවෙයි කියලා හිතනවා. චිත්තානුපස්සනාවට සාදරයෙන් පිළිගනිමු කියලා එහෙම බෝඩ් එකක් පහුවෙයි කියලා හිතනවා. ඈ නෑ ඉඳලා තියෙන්නෙම වේදනානුපස්සනාවක තමයි බලනකොට. ඔය එකම පරියන්කෙක අන්න ටික ටික ඔය පස්සනා හතරම උනත් දකින්න පුළුවන්. යම් විටක අන්න කායානුපස්සනාවක් ප්‍රමුඛ වෙනවා. ටිකක් වෙලා යනකොට ඔන්න චිත්තානුපස්සනාවක් වගේ ප්‍රමුඛ වෙන්න පුළුවන්. ඊට පස්සේ ධම්මානුපස්සනාවක් වගේ ප්‍රමුඛ වෙනවා. පරියන්කේ අන්තිම වගේ වෙනකොට අන්න සමහර විට වේදනානුපස්සනාවක් ප්‍රමුඛ වෙන්න පුළුවන්. එකම පරියන්ක තුල. එන පස්සනාවක් කරන්න කියලා තමයි අපි කියන්නේ. එන පස්සනාවක්. ඒ කියන්නේ මොකද්ද? ඒවලේට ඉදිරිපත් වෙන දේත් එක්ක ඉඳියානම් ඒක තමයි එන පස්සනාව. ඇවිල්ලා හොම්බෙම වැදිලා තියෙන්නේ ඒ පස්සනාව. ඒකත් එක්ක ඉඳියාම ලේසි. ආ ඒක තමයි නියම් ක්‍රමවේදය. ඔන්න ඔය විදිහට මේ භාවනාවක් කරනකොට සතියක් දෙකක් මාසයක් දෙකක් කරනකොට බලන්න මේ මම මේ වැඩි වැඩියෙන් සංකීර්ණත්වයක් දිහාවට යනවද වැඩි වැඩියෙන් සරලත්වයක් දිහාවට යනවද කියලා. මේ ලැබෙන උපදේශ වුණත් මේ මාව සංකීර්ණ කරන උපදේශල්ද ලැබෙන්නේ මාව සරල කරන උපදේශද්ද ලැබෙන්නේ. ඕක තමයි වැඩේ. ඔය පවගේ දවසක මට කොල්ලෙක් හම්බුණා. ඒ කොල්ලා කියනවා අනේ ඔබට පොඩි තියෙනවා පොඩි ට්‍රැක් ලයින් එකක් තියෙනවා. ඌ කියනවා ස්වාමීන් වහන්සේ මං කොහොමත් මට පොඩ්ඩක් පිස්සු ගතියක් තියෙනවානේ. මං ගියාලු භාවනා කරන්න. ඈ මං ගියාට පස්සේ මට තේරෙනවලු මේ සක්මන් භාවනාව පරියංක භාවනාව කරනකොට මොකද්දෝ නිකන් අමුතු නිකන් චිත්ත ස්වභාවයකට නිකන් හිතවිලි බහුල නිකන් මත්තුනා වගේ ස්වභාවයකට මාව ඇදිලා යනවලු. ඉතින් ඒ උපදෙස් දෙන්න ඉඳපු කෙනා කිව්වලු ඔයා යන්න එපා ඒකට කියලා. ඒකට යන්න එපා. ඒකට යන්න හොඳ නෑ ඔයාට. මේ ඔයාගේ තියෙන ඔය අසනීපෙත් වැඩි වේ ඒකට ගියොත් කියලා කිව්වලු. ඉතින් මේ කොල්ලා අහලා ඉතින් මේකට හිතලා නෙමෙයිනේ යන්නේ කියලා. හිතලා නෙමෙයිනේ යන්නේ. එතකොට කොහොමද නොයා ඉන්නේ කියලා ඇහුවලු. ඉතින් මොකද වුනේ? ආ කමටාන් දෙන ගුරුනාන්සෙත් කමටාන් ගන්න ගෝලයාත් ඒ දෙන්නගේ රෝල් දෙක ෂණිකව මාරු වුණා. පොඩ්ඩයි වැරදුනේ. ෂණිකව මාරු වුණා. දැන් කවුද කමටාන් උපදෙස් දෙන්නේ? අර කොල්ලා. දැන් කමටාන් උපදෙස් අරගන්නේ කවුද? අර ගුරුනාන්සෙ. ඉතින් ඒක තමයි වැඩේ. හරි ජෝක් එක ඕක. ඈ ෂණිකව හරියට අහගෙන ඉඳියේ නැත්තම් ෂණිකව ඒ රෝල් දෙක මාරු වෙනවා. අර වගේ දේ ප්‍රශ්නයක් ආව ගම රෙද්ද රෙවෙනවනේ. ඊට පස්සේ ඉතින් කියන්නේ නෝ තමයිනේ. ඈ යනවනන්නේ හිතලා යනවනන්නේ පාලනය කරන්න පුළුවන්. ඇයි බියදිලා යනවනම් පාලනය කරන්න බෑනේ ඉතින්. මොකද කරන්නේ? ඔබ තමයි වැඩේ. ඒතකොට නිවැරදි උපදේශක් සහිතව කරගෙන යනවනම් සුදුසුයි. වැරදි උපදේශක් දරාගත්තොත් ඉතින් වැඩේ එන්න එන්න අමාරු වෙනවා. ඒකින් ඉඳ බලන්න මේ ලැබෙන උපදේශක් වුණත් මාව තව තව සංකීර්ණ කරනවද නැත්නම් මාව සරල කරනවද? ඔක තමයි තියෙන වැඩේ. දැන් පහුගිය දවසේ කෙනෙක් කියනවා එයා කොයිදෝ තැනක භාවනා කරන්න ගිහිල්ලා. දවස් 8ක් භාවනා කරාලු. ස්වාමීන් වහන්සේ ඒකේ මේ අට්ටි අට්ටික භාවනාව තමයි කියලා දුන්නේ. මට මේ නිකනුත් ජීවිතේ පා වෙලා තියෙන මනුස්සයා අට්ටික භාවනා කළ දවස් 8ක් මට දිවිනා ගන්න තරමට මහා වෙහෙසක් ආවා. මාව අරගෙන යන්න ආවා මහත්තයා. මම වාහනේට නැග්ග ගමන් එයා අහනවා මොකක් හරි ප්‍රශ්නයක්වත් උනාද කියලා. ඈ ඇයි? ඒ පමණකට වෙහෙස පීඩා, ඒ පමණකට සංකීර්ණයි. එතකොට නිවන අධ්‍යාවට දෙන්නේ කියලා පැහැදිලි ප්‍රශ්නයක් තියෙනවා. ඒක නිසා මේ මම වෙමි කියලා හිතා ගැනීමම මඤ්ඤණාවක් නම්, මෙය මම වෙමි කියලා හිතා ගැනීමත් මඤ්ඤණාවක් නම්, අනාගතයේ මෙහෙම වන්නේ මිනොවන්නේ මි, රූපී වන්නේ මි, අරූපී වන්නේ මෙන්න මේ විදිහට මෙච්චර මේ කියන්නේ කියන දේ, මේ හිතන හිතන දේ, මේ හිතලු හිතලු ඔක්කොම අපි අල්ලනවා නම්, එපමණකින් අපි අහුවෙලා නම් මේ වැඩි වැඩියෙන් සංකීර්ණ වෙන එකද ක්‍රමය. වැඩි වැඩියෙන් මෙනෙහි කිරීමද ක්‍රමය. වැඩි වැඩියෙන් එක එක දේවල් ඇද ගැනීමද ක්‍රමය. නෑ වැඩි වැඩියෙන් සරලත්වයක් දිහාවට ආ යුතුයි. සරලත්වයක් දිහාවට යන්න යන්න තේරෙනවා අන දැන් මේ මඤ්ඤණාවල අඩුවීමක් හැලීමක් තියෙනවා. මම සක්මන් කරනවා, ඒ සක්මන තුල මම ඔහේ කල්ගෙවනවා. ආයෝගේ නිකන් මම වෙමි කියලාවත් ගන්න දෙයක් නැහැ. කාලයක් පුරුදු වෙන යෝගියට ඒක පැහැදිලිව දකින්න පුළුවන්. පැයක් සක්මන් කරා, පැය තුල රැස් කරගත්ත දෙයක් නැහැ. පැයක් වාඩි වෙලා ඉඳියා, පැය තුල අන්න සිහිය තියුණ බවට විශ්වාසයි, මොන මොනවද ඇවිල්ලා ගිය බවට විශ්වාසයි. ඒ වෙලාවේ මම ඒක සිහියෙන් අත්දකපුවා විශ්වාසයි. හැබැයි නැගිට්ටාට පස්සේ ඒක තවදුරටත් සිහි කරන දෙයක්, සටහන් කරන දෙයක් නැහැ. අන්න මොකද වුනේ? අන්න නියමම මඤ්ඤණා වලින් එවත් වීමක්, මඤ්ඤණා අවම වීමක් මේ තැනැත්ත තුළ මතුවෙලා එනවා. අන්න ඔය සක්මනක පරියන්කික සමහර වෙලාවට මේ මම වෙමි කියන හැඟීමත් නැති වෙලා යනවා. මම වෙමි කියන හැඟීමත් සුළු වෙලාවකට තප්පර ගානකට නැති වෙලා ගියා. අන්න මොකද උනේ? අන්න ඔය කියන මේ සලායතන ලෝකේ විනිවිද දකින ක්‍රමවේදේ තමයි වෙ තියෙන්නේ. මඤ්ඤණාවලට අහු වුණානේ ඒ ලෝකයේ ඇතුළේම තමයි. අන්න ලබ්බෙත ඔයිල කියලා අපි කිව්වේ. අන්න ඒක ඇතුළේම තමයි. ඒක නිසා අන්න මොකද කරන්නේ? ක්‍රමානුකූලව මේ ලෝකේ විනිවිද යන ප්‍රතිපදාවක් තමයි මේක. ඒක තමයි ක්‍රමවේදය. එව නැතුව තව තව සංකීර්ණ කරගන්නවත් මේ භාවනා කරලා ඇති වැඩේ මොකද්ද කියලා එහෙම ඇහිල්ලක්වත් ඒ විදිහේ ප්‍රශ්න ඉතුරු වෙන ස්වභාවයක්වත් මේ තුල නැහැ. දැන් එනකොට භාවනා කරන්න එනකොට ගොඩක් වෙනෙක් එනවනේ නිවන් දකින්නවා කියලා ආවොත් ඒකත් මඤ්ඤණාවක් තමයි ඉතින්. කමන්නෑ ඒක මුලින් තියාගන්න කියලා අපි කියනවා. ඈ නමුත් ටික ටික මේ ඇයි මම භාවනා කරන්නේ, මේ භාවනා කිරීමේ පර්පස් එක මොකද්ද කියලා ප්‍රශ්නයක් තියුණා නම් ඒ ප්‍රශ්නේ පවා කාලෙත් එක්ක නැති වෙලා යා යුතුයි. නේද? මම මේ ඇයි භාවනා කරන්නේ කියලා ගොඩ දෙනෙක් අහනවනේ. මේක කළ ඇති වැඩේ මොකද්ද ස්වාමීන් වහන්ස? මේක නිවනට යන විදිහ ඔබ වහන්සේට පියවර සහිතව පෙන්වලා දෙන්න පුළුවන්ද? කොහොමද මේ අපි මේ කරන මේ සක්මන පරයන්කේ කරන එක කොහොමද නිවන දිහාවට හැරෙන්නේ? ওই විදියට ඇවිල්ලා භාවනාවේ උනත් පර්පස් එක අහනවා. මොකද්ද පර්පස් එක කියලා? ඔක පිළිබඳ හරි ලස්සන කතාවක් අහන්න ලැබුණා. මේ පිකාසෝ ලස්සන මේ චිත්‍රයක් අඳිනවා යා දැන්. චිත්‍රයක් අඳිනකොට මිනිස්සෙක් ළඟට වෙලා මේ චිත්‍රය දිහා බලාගෙන ඉන්නවා. බලාගෙන ඉනකොට මේ විදිහට පැය දෙකක් විතර බලා ඉඳලා මේ මිනිස්සේ අහනවා පිකාසෝගෙන්, ඔබ ඔය මොකද්ද ඔය අඳින චිත්‍රේ? ඕකේ මොකද්ද ඔකේ පර්පස් එක? ඕකේ මොන විදිහ හැඩතලයක්ද ගෙතෙන්නේ කියලා මේ තැනත් අහනවා. ඉතින් පිකාසෝ අනිත් පැත්ත හැරලා කියනවා, දැන් ඔයා පැය දෙකක් බලාගෙන ඉඳියානේ, ඔයා කියලා දෙන්නකො මට. ඈ දැන් ඔයාලේ බලාගෙන ඉඳී, ඔයාට පුළුවන්ද කියන්නේ මේකේ මොකක් හරි හැඩතලයක් එවෙනවයි කියලාද හිතෙන්නේ? මොකද්ද මේකේ පර්පස් එක කියලා ඔයාට පේනවද කියලා ඇහුවාම ඔන්න අමුතු විදිහේ හැඟීමක් සංනිවේදනය වෙනවා. එතකොට මේ මිනිස්සයා මේ මෙහෙම එකක් අඳිනවා කියලා නෑ. හැබැයි එයා අර චිත්‍රය අඳින එක එන්ජොයි කරනවා. ඒ ප්‍රොසෙස් එක. ඔය ආට් නිකන් නේද? ඔය ලෝක ප්‍රසිද්ධ ඔය කලාකෘති බිහි වෙන්නේ ඔය ආකාරයට. මම ඔන්න ලෝක ප්‍රසිද්ධ කලාකෘතියක් හදනවා කියලා පටන් ගත්තොත් මොකද වෙන්නේ? එතනින්ම වැරදිලා ඉවරයි. එතනින්ම වැරදිලා ඉවරයි. ඒ වෙනුවට අර ප්‍රොසෙස් එක එන්ජොයි කරන කෙනෙක් දන්නේම නැතුව ලෝක ප්‍රසිද්ධ ලෝකේම නම්බුවට පාත්‍ර වෙන කලාකෘතියක් හැදිලා යාත තුලින්. අර ඒකනේ අර මයිකල් ඇන්ජලෝත් කියන්නේ අර ස්ටැචු ඔෆ් ඩේවිඩ්. එයාගෙන් අහනවා මාධ්‍යවේදීන් වට වෙලා, බලන්න මේ ස්ටැචු ඔෆ් ඩේවිඩ් මේ මාබල් කුට්ටියකින් ඔයා කරලා තියෙන වැඩක්, මේ වගේ පිළිමයක්, මේ වගේ නිර්මාණයක්, මේ වගේ ලෝක ප්‍රසිද්ධ කලාකෘතියක් කොහොමනම් ඔබ හැදුවාද? ඔක තමයි අහන්නේ. මෙතන එහෙම ඇහුවාම මේ තැනැත්තා කියනවා, ඒක හරි ලේසියි ඒ වැඩේ. ඇයි? මයිකල් දැනටම මාබල් කුට්ටිය ඇතුලේ ඉන්දියා. මට තියුනේ වැඩි ටික අයින් කරන්න විතරයි. මයිකල් ඒක ඇතුළේ ඉන්දියා, ඉස්සර කලිනුත් ඉන්දියා. මට තියුනේ අර අමතර කෑලි ටික අයින් කරන එක විතරයි මට පැවරුණු වැඩි කියලා කියනවා. අන්න නියම කලාකෘතියක් වුණත් බිහි වෙන ආකාරය තමයි. අපේ කට්ටිය මොකද කරන්නේ? හදනවමම ලෝක ප්‍රසිද්ධ ලෝකෙම ගෞරවයට පාත්‍ර වෙන කලාකෘතියක් කියලා පටන් ගන්නවා. එතනින්ම අහුවෙලා ඉවරයි. එතනින්ම වැරදිලා ඉවරයි. ඉතින් ඔක තමයි වැඩේ. මේ භාවනාවත් ඔය වගේ දෙයක්. අර ප්‍රොසෙස් එක එන්ජොයි කරන්න. එහෙම නැතුව මේක නිකන් කොහේ යන්නේ කද්ද, මේක නිවන දිහාවට යන්නේ කද්ද මෙහෙම කළ කොහොමද නිවන් දකින්නේ, උස්මේ නිවන් තියෙනවද? ඔය කතන්දර වැඩක් නැහැ. ඔය කතන්දර වැඩ නැහැ. ඒ ඔක්කොම මෙන්න මේ කියන ප්‍රකාශෙන් අවලංගු වෙනවා. මේ සියල්ල මේ හිතා ගැනීම මඤ්ඤණා එතනින්ම අහු වෙලා ඉවරයි. හිතාගත්ත පමණින්ම ඒ මාත්‍රයෙන්ම අහු වෙලා ඉවරයි. ඒක නිසා අන්න මේ සලායතන ලෝකේ ඉක්මෝල යනවා නම් අන්න කෙනෙක්ට තියෙන ක්‍රමවේදය තමයි ඒක විනිවිදලා යනවා නම් ක්‍රමවේදය තමයි වැඩි වැඩියෙන් අර කී විදිහේ භාවනාවක් පුහුණුවක් කරහා වැඩි වැඩියෙන් සරලත්වයක් දිහාවට මේ ජීවිතේ වුණත් ඔහේ ගෙවෙනවා. මේක මොකට ගෙවනවාද මේ අද දවස කියලා එහෙම පර්පස් එකක් හොයන්න නැහැ. අර භාවනා කරපු පැයක් පැය භාවනා කරා, පැය සිහියෙන් ඉඳියා. නමුත් පැය තුල රැස් කරගත දෙයක් නැහැ. අර විදියට සක්මනක ඒ පැය තුල රැස් කරගත දෙයක් නැහැ. මේ දවසේ වැඩ කටයුතු කරනවා. ඒ වැඩේට සිහියෙන් මුණ දෙනවා, මිනිස්සු එක්ක ගනුදෙනු කරනවා. නමුත් දවස අවසන් වෙනකොට රැස් කරගත එකතු කරගත දෙයක් නැහැ. අන්න මොකද උනේ? ක්‍රමානුකූලව මෙන්න මේ ලෝකේ විනිවිදින ස්වභාවයක්, ඒක ඉක්මෝල යන ස්වභාවයක්, මේ මගේ වශයෙන් හිතාගත්ත මේ රෝගී තත්වය ඉක්මෝල යන ස්වභාවයක් අපි අපිට ඇති කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේ අදහසක්, ඒ වගේ ප්‍රතිපදාවක් සඳහා අද දවසේ මේ පැහැදිලි කිරීමත් උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. බොහොමත්ම පින් ස්වාමීන් වහන්ස, අද දිනේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් වටිනා ධර්ම දේශනාවක් ගන්න යෙදුනා. සම්බන්ධ වෙච්ච අයගේ පහසුව තගා අපි පොඩි සාරාංශගත කිරීමක් කරනවා. අද දිනේ ධර්ම දේශනාවට පාදක වුණේ දුන්වහන්සේ මේ ලෝක සත්‍ය කරේ අප කෙරෙහි දුක හිතිලා සංවේගයට පත් වෙලා කරපු ගාථාවක් පාදක කොටගෙන තමයි ධර්ම දේශනාව ඉදිරිපත් කරේ. බුදුන් වහන්සේ කියන්නේ සලායතන කියන ලෝකය ඉක්මවා ගිය උත්තමයෙක්. ඉතින් එහෙම ගිය උත්තමයෙකුට පේනවා මේ මිනිස්සු මොන වගේ තත්වයකද, මොන වගේ වෙහෙසකද, පීඩාවකට අහු වෙලා ඉන්නවද කියන කාරණය. අපිට උදාහරණයක් ලෙස ලෙඩක් හැදුනම ඒ වගේ කෙනෙක් දකිනකොට අපිට සංවේගයක් ඇති වෙනවා. ඒ වගේම ඉතින් බුදුන් වහන්සේත් මේ අප කෙරෙහි සංවේගයට පත් වෙලා මේ ගාථාව දේශනා කරනවා. ඉතින් මේ තැවිලි වලට, සංවේග වලට පත් වූ ජනතාව ඇයි මෙහෙම ඉන්නේ? මේ ස්පර්ශය කියන මඩ ගොහුරුවට බැහැලා රෝගී ස්වභාවයක් තමන් ලෙස, තමන් කියන දෙය කියන රෝගී ස්වභාවය අත්දැකීමෙන් වෙහෙසට, දුකට පත් වෙලා ඉන්නවා. ඉතින් මේක අපිට පේන්නේ නැහැ, අපිට දකින්න හම්බෙන්නේ නැහැ. ඊට අමතරව ස්වාමීන් වහන්සේ සඳහන් කරා මේ ලස්සන වචනයක්, මේ ධර්ම දේශනාවල බොහෝ වෙලාවට සඳහන් කර මේ මඤ්ඤණා කරන කියන වචනය. ඉතින් මේක ටිකක් සංකීර්ණ දෙයක්. නමුත් ස්වාමීන් වහන්සේ යම් සරල ආකාරයකට ඉතින් මේක පැහැදිලි කරා. මොකද අපිත් මේ ප්‍රායෝගික පුහුණුව කරගෙන යනකොට මේ වගේ දේවල් අපිට ඇති වෙන්න පුළුවන්, හිතෙන්න පුළුවන්. ඉතින් මේ හිතෙන හඟින කියන අර්ථයෙන් තමයි මේ දේ ස්වාමීන් වහන්සේ සඳහන් කරේ. ඉතින් මෙහිදී ආකාර නමයක් සඳහන් කරා, මම ඒවා විස්තර කරන්න යන්නේ නැහැ. නමුත් පොඩි ටොපික්ස් වශයෙන් කියනවා නම් ඉතින් මේ මම වෙමි, මෙය මම වෙමි, මම අනාගතයේ වෙමි, ඊළඟට නොවන්නේමි, රූපය වෙමි, අරූපය වෙමි, සංඥාව වෙමි කියන ආකාරයට, සංඥාව ඇත්තෙත් නැති නැත්තෙත් නැති මේ වගේ ආකාර නමයක් ස්වාමීන් වහන්සේ සඳහන් කරා. ධර්ම දේශනාව නැවත සමන් දෙන්න පැහැදිලි ස්වාමීන් වහන්සේ මේ කරුණු කාරණා දක්වනවා. ඉතින් මේ මඤ්ඤණාව කියන දේ එහෙම නැත්තම් ඔය මම කියන මම නොවෙමි, මේ ආකර්මයේ දේවල් ඉක්මවා යන්න කොහොමද? මේක ඉතින් එකපාර්ට් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එහෙම කවුරු හරි එකපාර්ට් කරන්න හදනවා නම් ඒක අති දුෂ්කර කාර්යයක්, වෙන රෝගී තත්ත්වයක් ඇති වෙන්නත් පුළුවන්. ඉතින් එහෙම නොකර මේ සුළුවෙන් සරල වෙලා මේක පටන් ගන්න, කොහොමද මම කියන එක්කෙනෙක් ඉතින් ඉන්නවයි කියලා හිතාගෙන ඉතින් පටන් ගන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ මම හිතන්නේ ඒ කාර්යය තමයි කිව්වේ, මේ උස්ම කීපයක සිහිය පවත්වන්න, ස්පර්ශය දැනෙන දේ ගැන සිහිය පවත්වන්න. ඉතින් මේ වගේ සරල වෙලා මේ අපි කියන ක්‍රියාවලියට බැහැගත්තට පස්සේ අපිට ඉතින් මේවා දකින්න පුළුවන්. ඉතින් ධර්මදේශනාව නැවත සවන් දෙන්න ස්වාමීන් වහන්සේ මේ කරුණු කාරණා තාමත් පැහැදිලිව සඳහන් කරලා තිබෙනවා. ධර්මදේශන සම්බන්ධයෙන් අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේට නමස්කාර ස්තුතිය පූජා කරනවා. මේ ළඟට ඉතින් මේ සරලව මේ කියන දේ අපි පටන් ගන්නෙ කොහොමද? මේ සම්බන්ධයෙන් පොඩි අත්පත්‍රිකාවක් ගෞරවනීය ස්වාමින් වහන්සේලාගේ අනුග්‍රහය යටතේ නිර්මාණය කරලා තිබෙනවා. මම ඒක සීලු දෙනා සමග ෂෙයා කරගන්නම්. සරලව කොහොමද මේක බැහැගන්නේ කියන කාරණාව මතු කරන විදිහේ වීඩියෝ පටි දෙකක් නිර්මාණය කළ තිබෙනවා. සතිමත් ඇවිදීම, සතිමත් හිඳ ගැනීම සම්බන්ධයෙන් මේ වීඩියෝ පටි දෙක නරඹලා පැහැදිලි අදහසක් ඇති කරගන්න. මොකද්ද මේ කියන්නේ, මොකද්ද මේ කරන්නේ කියලා. සතිමත් ඇවිදීම සම්බන්ධ වීඩියෝ පටිය සහ සතිමත් හිඳ ගැනීම සම්බන්ධ වීඩියෝ පටිය ලින්ක් මෙහි සඳහන් කරලා තිබෙනවා. ඉතින් මේ වීඩියෝ පටි දෙක කීප වරක් හෝ නරඹලා මේ පිළිබඳ මනා අදහසක් ඇති කරගන්න. මොකද මේක බලෙන් හෝ අනවශ්‍ය වීරයක් යොදා කරන දෙයක් නෙවෙයි. ස්වාමීන් වහන්සේ සඳහන් කරපදි සරල බව ඉතා වටිනවා මේ පුහුණුව කරගෙන යනකොට. මේ වීඩියෝ පටි දෙක නරඹලා විතරක් වැඩක් නැහැ, වඩා වැදගත් වෙන්නේ මේ පුහුණුවට බැහැලා ඒ පුහුණුව අත්දකින්න. ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාවේ සඳහන් කරා ගුරු ගුරා ගෝලය මාරු වෙදී. ඉතින් ඒ අත්දැකීම සමුන්ම අත්දකින්න ඕනේ. එහෙම කරන්න නම් පුහුණුව පටන් ගන්න දිනේ වෙන් කරගත්තු කාලයක උදේ හෝ රාත්‍රියේ නිින්දට යාමට පෙරව ප්‍රථම වෙන් කරගත්තු කාලය තුළ විනාඩි 5කින් පමණ මේ පුහුණුව පටන් ගන්න පුළුවන්. ආරම්භයේදී සතිමත් ඇවිදීම කරන්න කියලා තමයි උපදෙස් දෙන්නේ. එය තමුන්ගේ පසුව සිද්ධ කරන සතිමත් හිඳ ගැනීමට නාපිතුහලක් වෙනවා. කොහොමද මේක පටන් ගන්නෙ? විනාඩි 5ක්ින් පටන් අරගෙන විනාඩි 10ක් දික් කරන්න පුළුවන්, විනාඩි 15ක් මේ ආකාරයට සුළු වශයෙන් කාලය දික් කරලා සතියක් පමණ තමන්ගේ පුහුණුව සිද්ධ කරලා පැය දෙකක් පමණ එම කාලය සම්පූර්ණ වීමෙන් පසු එම සතිය ඇතුළත තමන්ගේ අත්දැකීම් අපවිත ලියාවන්න පුළුවන්. ඉන් පසු දිගින් දිගටම කොහොමද මේක සිද්ධ වෙන්නේ කියන කාරණාව, තමන්ගේ පුහුණුව කොහොමද සිද්ධ වෙන්නේ කියලා අපවිත ලියාවන්න පුළුවන්. එම වාර්තාව ලිවීමේදී තමන්ගේ මූලික අරමුණ මොකද්ද? කොපමණ පියවර සතිමත් ඇවිදීමේදී නම් කොපමණ පියවර ගානක් සතිමත්ව යන්න පුළුවන් වුණා, ඇවිදින්න පුළුවන් වුණාද? ස්පර්ශය දැනෙන්නේ කොහොමද? ස්පර්ශය නොදැනී ගියාද? පිට අරමුණකට සිත ගියාද? නැවතත් කොහොමද සතිමත් අරමුණට පාදේ ස්පර්ශයට තමන් පැමිණි බව දැනගත්තේ? ඊට අමතරව සතිමත් හිඳ ගැනීමේදී ආනාපාන සතියද මූලික අරමුණ ලෙසගත්තේ? උදරයේ පිම්බීම හැකිලීමද මූලික අරමුණ ලෙසගත්තේ? තමුන්ට දැනෙන පරිදි කොපමණ හුස්ම රැලි ගානක් පිම්බීම් හැකිලීම් ගානක් සතිය පවත්වන්න පුළුවන් වුණාද? මේ කාරණා ඇතුළත් කරලා විස්තරේ වාර්තාව ලියන්න පුළුවන්. ඊට අමතරව දිනදා ජීවිතයේදී නිදා ගන්නකොට, රැකියා කටයුතු කරනකොට, වැසිකිලි කැසිකිලි කටයුතු කරනකොට, ඉදුම් පිහුම් කටයුතු කරනකොට කොහොමද සතිය තමන්ට ප්‍රයෝජනවත් උනේ? තමුන් සතිය අත්දැකේ කොහොමද කියන කාරණා ඇතුළත් කරලා තමන්ගේ වාර්තාව ලියලා අපවිත ලියාවන්න පුළුවන්. මේ වාර්තා ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ තවදුරටත් විස්තර ලබා ගැනීම පිණිස ඉදිරිපත් කරනවා. වාර්තා එවීමට Google Form එක, email address එක මෙහි සඳහන් කරලා තිබෙනවා. වැඩසටහන සෑම ඉරිදා දිනකම ශ්‍රී ලංකා වේලාවෙන් 7:00 සිට 8:30 දක්වාත්, මෙල්බන් වේලාවෙන් 11:30 සිට 1 දක්වාත්, නව ශ්‍රීලන්ත වේලාවෙන් 1:30 සිට 3 දක්වාත් පැවැත්වෙනවා. මේ වැඩසටහන ධර්ම දේශනාවක් සහ කමඨහන් පිරිසිදු කිරීමක් වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. ඉතින් හැකි පමණ වැඩසටහන සම්බන්ධ වෙන පුහුණුව කරගෙන යන්න, නවකින් වැඩසටහනට සම්බන්ධ කරන්න උනන්දු කරවන්න. මොකද ස්වාමින් වහන්සේලාව සම්බන්ධ කර ගැනීම මේක මහඟු අවස්ථාවක්, දුර්ලභ අවස්ථාවක්. ලයිව් සෙෂන් එකකට ස්වාමින් වහන්සේලාව සම්බන්ධ කරගන්නේ තමුන්ටත් තමුන්ගේ ප්‍රායෝගික ගැටළු සම්බන්ධ කෙලින්ම ස්වාමින් වහන්සේලාට කතා කරලා විස්තර දැනගන්න උපදෙස් ලබා ගන්න පුළුවන්. වැඩසටහනේ Zoom link එක රැස්වීම් අංකය සහ මුල පදයක් මෙහි සඳහන් කරලා තිබෙනවා. වැඩසටහන යන අතරතුර මේ සියලු විස්තර මම සියලු දෙනා සමග බෙදා හදා ගන්නම්. මීළඟට තිබෙන්නේ අප වෙත ලැබී ඇති වාර්තා ඉදිරිපත් කිරීමටයි. ඒ සඳහා අද දිනේ බන්දුල මාමා ඉදිරිපත් වෙනවා වාර්තා ඉදිරිපත් කිරීමට. අවසරයි ස්වාමින් වහන්ස, ධම්මගුත්ත ස්වාමින් වහන්සේ සම්බන්ධ වෙනවාද කියලා දැනගන්න කැමතියි.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස, ඔබ වහන්සේව පාද නමස්කාර කොට අපේ වැඩසටහනට පිළිගන්නවා. සාදු සාදු සාදු. පන්දුල මාමා, ඔබට අවස්ථාව අද වාර්තා ඉදිරිපත් කරන්න.
හොඳයි. අවසරයි ස්වාමීන් වහන්ස, ප්‍රථමයෙන් ඔබ වහන්සේ සාකච්ඡා වාර ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා. අද දින ස්වාමීන් වහන්ස එක ප්‍රශ්නයක් ලැබිලා තිනවා, ඒ කියවීමට අවසර.
හොඳයි.
සක්මන විවිධ සිත්විලි සමග ඉලිමහනේ සක්මන කරගෙන ගියා. විටින් විට පොළව ගැටෙන බව අද්දුටුවා. දකුණු පාය වමට වඩා එසවි බිම පතිත වන බව නිරීක්ෂණය කළා. පරයන්කේ සංසුන වාඩි වී මුකුත් නොකර කය දෙස බලා සිටියා. සිතවිලි වේදනා පැමිණ යන්නට ගියා. ගොරෝසු දිග හුස්මක් පැමිණ කෙටිව පිට වී ගියා. ටික වේලාවකදී නිදිමත වෙනි අලස තත්ත්වයක් මතුවී ආවා. මේ දෙස මධ්‍යස්තව බලා සිටියා. නොදැනීම හිස පහතට වැටී තිබුණා. මෙලෙස සතිමත් වීම විනාඩි 30ක පමණ කාලයක් සිදු කළා. එදිනෙදා වැඩ කටයුතු. බොහෝ විට උදේවරුේ සතිමත් වීමට උත්සාහ කළෙමි. හිත ඇතුලෙන් යමක් මෙහෙවන බවක් නිතරම අත්දැක ඇත. වර්තාවේ අවසානයේ ස්වාමීන්
ද මේක ගොඩක් කෙටියෙන් ලියලා තියෙනල් පළවෙනිම වාක්‍යය පොඩ්ඩක් කියන්න පුළුවන්ද? සිතේලි සමසක්මනේ
ස්වාමීන්
වහන්සේ. ඔව්, සක්මනේ මුලින්ම කියන වාක්‍යය.
එහෙමයි ස්වාමීන් වහන්සේ.
එක වචනයක් මට අල්ලගන්නවා.
විවිධ සිතුවිලි සමග එලි මහණේ සක්මනේ.
එලි මහණේ කියන එක නේද? එලි මහණේ කියන එක මට හිතෙන වෙන එකක් හරි කියලා. ඒක හරියට හොන්නේ. හරි. එතකොට මේක ගොඩක් කෙටියෙන් නිකන් හරි රිපෝට් එක ලියන්න කම්මැලිකමක් වගේ දැන් පේන්නේ. වාක්‍ය දෙක තුනකින් යන්තම් මේක අර අමුණලා අටවල තියෙන වගේ රිපෝට් එකක්. කමන්නේ බලමු දැන් මේකේ හොඳට මේ මීට වඩා විස්තර බැලුවනම් මීට වඩා පොඩ්ඩක් ලියන්න ඕන කියලා හරි හිතලා හරි විස්තර බැලුවනම් මේක තව ඉදිරි ගමනක් මීට වඩා යන්න පුළුවන්. කියන්නේ කම්මැලි චරිතයක් වගේ තමයි රිපෝට් එක ලියන්නත් කම්මැලිකමක් වගේ තමයි පේන්නේ. දැන් මුලදී සක්මනට ගියහම සක්මනේ වම දකුණ අඳුරගෙන තියෙනවා. ඊට පස්සේ ටික වෙලාවක් යනකොට විවිධ සිතුවිලිත් ඇවිල්ලා ඔය ආවත් එතනින් කියන්නේ කම්මැලිකමට ඉක්මනට නවත්තපු ගතියක් තමයි පේන්නේ. රිපෝට් එකේම දැක්කම තියෙන්නේ ඒ වගේ. එතකොට මේක මීට වඩා ටිකක් උනන්දුවෙන් කරගෙන ගියා නම් තමයි හොඳ කියලා අපිට යෝජනා කරන්න පුළුවන්. මෙහෙම නිකම් වම දකුණ අඳුරගත්තට පස්සේ අපි බලමු තව ටිකක් මීට වඩා වැඩි විස්තර බලුවනම් මේකත් එක්ක ඉන්න මේක හොඳයි කියලා මේකත් එක්ක වැඩිපුර යාලු කරගත්තු හුස්මේ තව විස්තර බලන්න පුළුවන් නම් අන්න ඒක තමයි ලොකුම වැඩේ තියෙන්නේ. දැන් මේ යාලු කරගෙන තියෙනවා යටිපතුලේ සක්මන් කරනකොට යටිපතුලේ දැනීම යාලු කරගෙන තියෙනවා. ඒක නිසානේ මේ වම දකුණ අඳුරගෙන තියෙන්නේ. යාලු වුණාට පස්සේ මේත් එක වැඩි කාලයක් ගත කරන්න ඕන. එතකොට වම තියෙනකොට දැනෙන දැනීමයි වම දකුණ තියෙනකොට අතර වෙනස මොන වගේද කියලා. මුළු අඩියම එකපාරට වදිනවද මේකේ පොඩි පොඩි කොටස් විදියටද දැනෙන්නේ? දැනෙන්නේ නැති තැන් තියෙනවද? අඩිය අහසේ පාවෙලා යන වෙලාවේදී මොන වගේද දැනෙන්නේ? ওই වගේ විස්තර ටික ටිකක් බලාගෙන හිටියානම් තව ටික වෙලාවක් මේකත් එක්ක එක දිගට ඉන්න මේ යාළු කරගත්ත එක්කෙනා තව හිතවත්කම වැඩි වෙනවා. වැඩි වැඩියෙන් එයත් එක්ක ඉන්න තරමට එයාගේ විස්තර වැඩියෙන් බලා ගන්න පුළුවන්. ඒතොර දැන් අපි මේ මොහොත යාළු කරගන්නනේ මේ හදන්නේ. ඒතොර එයාගේ විස්තර වැඩියෙන් බලන්න නම් එයත් එක වැඩි කාලයක් ගත කරන්න ඕන. පොඩ්ඩක් නිකන් හායි කියලා ගියපු ගමන් මෙයා මොන වගේ කෙනෙක්ද කියලා අඳුර ගන්න බෑ. ඒ වෙනුවට තව වැඩි කාලයක් මෙයත් එක්ක එකට ගත කරන්න ඕන. ඒක නිසා මෙන්න මේක තව ටිකක් වැඩි විස්තර බලාගෙන තව වැඩි කාලයක් යදවන එක තමයි හොඳම වැඩේ සක්මනේදී. ඉතින් පරයන්කයට යනකොටත් උන් පරයන්කය හැබැයි මීට වඩා වැඩි වෙලාවක් ඉඳපුවාක් වෙනවා විනාඩි 30ක් හිටියා කියලා තියෙනවා. මුලදී අන්න අඳුරගෙන තියෙන හුස්ම වැටෙන හැටි, ඊට පස්සේ ටික වෙලාවක් යනකොට නිකන් කම්මැලිකම ඇවිල්ලා තියෙනවා. කිරා වැටෙන වගේ ගතියක් ආවා කියලා තියෙනවා. ඒතර ඒ හැම එකේදීම හිත පිට ගියපුවාකුත් කියනවනේ. දැන් ඊළඟට බලන්න ওই දෙකේදීම සක්මනේදී පරයන්කේ දෙකේදීම හිත පිට ගියා නම් මොන වගේ පැතිවලද මගේ හිත පිට යන්නේ කියලා අන්නේ විස්තරත් බලන්න පුළුවන්. එතන මගේ හිත පිට යන හැටි බලන්න පුළුවන්. ඒ වගේම හිත පිට ගියාට පස්සේ ආයෙත් එන හැටි බලන එක තමයි ලොකුම වැඩේ තියෙන්නේ. ආයෙත් එන එන්නේ කොහමද? මොකටද හිත එන්නේ? මොන වගේ තැනකටද? අපි කිමු සක්මනේ හිත පිට ගියා කියලා. සක්මනේ හිත පිට ගියාට පස්සේ ආයෙත් ඇතුළට එන්නේ යටිපතුලේ මොන වගේ තැනක් දැනෙනකොටද? කොතෙන්ද වම දැනෙනකොටද, ඇතුළට එන්නේ දකුණ දැනෙනකොටද? අන්නේ වගේ හිත ඇතුළට එන එක ගැන මීට වඩා උනන්දුවෙන් බැලුවනම් එක එක වෙලාවදී එක එක විදිය වෙන්න පුළුවන්. අන්නේ එන හැටි බලන්න පුළුවන් නම් දැන් මේ වෙලාවේ අඳුර ගන්නවා. ඔන්න සක්මන් කරන අතරේ මගේ හිත පිට ගිහිල්ලා තියෙන්නේ එළියේ මොකක් හරි දෙයක් කල්පනා කර කරයි, මොකක් හරි එකක් එක හිත තියෙන්නේ. අඳුරගත්ත ගමන් මේක ඇතුළට ගත්ත ගමන් ඇතුළට එන්නේ වම් පාදයටද ඇතුළට එන්නේ, එහෙම නැත්නම් පාදය අහස පා වෙන තැනකදී ඇතුළට එන්නේ? අන්න ඒ විස්තරය ඇතුළට එන එක බලන්න. ඒ ඇතුළට එන එක බලන්න බලන්න මේක හිත පිට යනවා තමයි, හැබැයි එක් මොහොතම ඇතුළට එනවා. පරයන්කේදීත් ඔය වගේම තමයි, හිත පිට යනවා, ඒ වුණාට ඇතුළට එන එක ගැන පොඩ්ඩක් වැඩිපුර අවධානය යොමු කරා නම් හිත පිට ගියාට ඇතුළට එන එක ඉක්මනට ඉක්මනට සිද්ධ වෙනවා. ඒ වගේම මෙහෙම නිදිමත ගතියක් ආවා නම් නිදිමත ගතිය ඇවිල්ලත් ඔය දැන් කිරා වැටෙනා වගේ අදහසක් ඇවිල්ලා තියෙනවානේ. ඒ වෙලාවෙදිත් බලන්න කිරා වැටිලා හරි නිින්ද ගිහිල්ලා හරි එහෙම නැත්නම් හිත ලීන වෙලාද මේක මෙහෙමුනේ, එහෙමත් නැත්නම් ඇත්තරම නිින්ද ගියාද කියලා දැනගන්න නම් ඊට පස්සේ ආයෙත් මේක දැනගන්න අවස්ථාවට හිත එළියට ගිහිල්ලා ඇතුළට එන අවස්ථාවන් වගේමයි මෙහෙම නිින්ද ගිහිල්ලා හරි මේක හිත මේකත් එක්ක ඉන්න එකට කැමැත්ත අඩු වෙලා හරි මේකෙන් එළියට ගියාට පස්සේ ආයෙත් මේ අරමුණට එන හැටි මොන වගේද කියලා බැලුවනම් හරියට මේක විස්තර තව ටිකක් විස්තර බලා ගන්න පුළුවන්. ඒ වගේම දැන් මෙහෙම කම්මැලි වගේ එමක් ආවේ ඇයිද කියන එක ගැන පොඩි අදහසකුත් හොයා ගන්න ඕන. දැන් වෙන දේවල් කර කර හිටියානම් උදේවරුේ විතරයි ගොඩක් වෙලාවට සතිමත් වෙන්නේ කියලා කියනවා. එතකොට හවස් හරි සතිමත් වුණොත් මොකක් හරි වෙන ප්‍රශ්නයක් වෙනවද දන්නේ නැහැ නේද? ඒකත් ඇයි නිකන් හදාගත්ත දෙයක්. උදේවරු විතරක් නෙවෙයි හවස් හරි සතිමත් වෙන්න පුළුවන්. රැ කාලේ සතිමත් වෙන්න පුළුවන්. එතන මේ උදේවරු විතරයි කියන එකත් මේ පොඩ්ඩක් අර ටොක්කක් අර ඉන්න ඕන දෙයක් ඉතින්. අනිත් වෙලාවෙත් මේක කරගන්න පුළුවන්. එතන මෙහෙම හිත පිට ගිහිල්ලා අර එන වෙලාව තමයි අපි ගොඩාක් මේකට වටිනාකමක් දෙන්න හිත පිට යනවා තමයි. හැබැයි ඇතුළට එන ගතිය ඉක්මනට එන එක සිද්ධ වෙනවා. අනේ මේ දේවල් ටික කරගත්තනම් එදිනදා ජීවිතයේදීත් සතිමත් වෙන්න උත්සාහ කරනවා කියනවා. ඉතින් මේ හැම එකෙදිම බලන්න මේ උදේවරු විතරක් නැතුව දවස පුරාම පැය 24ම සතිමත් වුණා කියලා පාඩුවක් වෙන්නේ නැහැ. මේ පාඩුවක් නරකක් වෙයි කියලා නේ පොඩි වෙලාවක් මේක කළා බලන අපරාධෙ මේක කළා ඇති වැඩක් වේද කියලා නේද? ආමුදුරත් මම බනට කියනවා මෙහෙම හරියට කියන නිසා වන්න කළා බලනවා. එහෙම හරි ඒ වුණාට ඒ ටික තව ටිකක් මේ ගැන උනන්දු වුණා නම් මේ කරගෙන යන්න පුළුවන්. ඉතින් Tamanටම තේරෙනවා හැබැයි මේක කරගෙන යනකොට මේ කරන්න ගත්ත එකෙන් මට වෙනසක් සිද්ධ වුණා කියලා තේරෙනවා නම් එතකොට අර ඉස්සෙල්ලා සාවින්හසල කියන නිසා කරනව වෙනකොට ඔන්න Tamanගේ දෙයක් වාටපත් වෙනවා. ඒක නිසා තව පොඩ්ඩක් උනන්දු වෙන්න කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. ඒ වගේම තව වැඩි විස්තර බලන එක බැලුවනම් තව වැඩි වෙලාවක් මේකත් එක්ක ඉන්න පුළුවන්. වැඩියෙන් තව මේක යාළු කරගන්න සතිය යාළු කරගන්න පුළුවන් කියලා අපිට යෝජනා කරන්න පුළුවන්. හොඳයි.
එහෙමයි ස්වාමීන් වහන්සේ. අද දින ලැබී තිබෙන වාර්තා එපමණයි. වහන්සේගේ අවසර පරිදි සභාවින් ආයත ප්‍රශ්න ඇහිමට අවස්ථාවක් ලබා දෙන්න පුළුවන්. Zoom hand එක ඔසවා සංඥා කරන්න. එතකොට ඔබට පුළුවන් කතා කරන්න, ප්‍රශ්න ඉදිරිපත් කරන්න. දැන්වස කෙනෙක් ප්‍රශ්නයක් ඉදිරිපත් කරනකම් මම කැමති පොඩි ප්‍රකාශයක් ඔය දෙයක් ඉදිරිපත් කරන්න. සර්, මට මේ රාත්‍රියේ තිනෝ පොඩි අවුලක් තිනවා මේ ඉස්සර නම් මං කිව්වේ ඔබ වහන්සේට නිදිමත එනවා කියලා පටන්ක දැම්මට රාත්‍රියේ නිින්ද යනවා ගතිය අඩුවක් තිනවා එසවනස රැට ඇහැරුණාම මේ ඉතින් වෙන මූත් කරන්න දෙයක්වත් නැති හින්දා ඉතින් සතිමත් වෙන උත්සාහ කරනවා ඉතින් හරියට පේනසවනස මේ හිතේ දුවන වේගේ ලොකු නිකන් ඇතුළත ජවයක් තියෙනවා නතර කරන්නත් බෑ වගේ. ඉතින් සමහරක් වෙලාවට ස්වාමීන් වහන්සේ ආශ්වාස ප්‍රශ්වාසයට හරි එහෙම නැත්නම් මෙතිරිල ඉන්න මේ ඉරියව්වට හිත ගන්න උත්සාහ කරනවා. හැබැයි ඊට වඩා දුවන එකත් එක ටිකක් වෙලා ඉන්නකොට සමහරක් වෙලාවට ටිකක් ඔළුව සංසුන් වෙලා එම්ම නින්දටත් යනවා. ඉතින් මම වාසයෙන් පොඩි උපදෙසක් ලබා ගන්නත් කැමතියි.
ඔව් එහෙම සමහර දින රැයට මේ නිස්සාරණවහනේ සාවින්නාසල මතක් වෙනවද දැන් ඔළුව දුවන්න ඇතර ඒ වැඩසටහන් වහත් මතක් වෙනවද? ඔය එහෙම
නේද සෝනස්? හැබැයි එහෙම නේ, අර දිනදා මේ වැඩ කරපු දේවල් ඒ වගේ
දේ අනේක තමයි. අනේ ඒවට අපි මේවකම දෙන්න දෙන්න ඔය නිින්ද ගියත් ඊළාට හිත ඇතුලේ මේක ප්‍රොසෙස් වෙනවා. ඊළඟට කරන්න ඕන කියන මේක ඊයේ මං කරපු එක මේක හරියද නැහැ මේක මේ විදිහට කරානම් හොඳයි කියලා ඒවත් එක්ක අපි ඉන්න ඉන්න ඒවට අපි හිතෙන් වටිනාකම දෙන්න දෙන්න ඒවයින්ම තමයි අපිට වද දෙන්නේ. දැන් ඕනම දෙයකට අපි වටිනාකමක් දෙන්න දෙන්න ඒකෙන් අපිට ලොකුම වදයක් වෙන්නේ ඒකම තමයි. ඒකත් තවත් එකක් විදිහට අතහැරින්න පුළුවන් නම් ඒකට අතහැරෙනවා. ඉතින් මේක කියන තරමටම ලේසි නෑ. ওই වගේ වෙලාවට නිදිමත එන්නේ නැති වෙලාවට නිින්ද යන්නෙම නෑ වගේ වෙලාවට අපි කියමු හොඳම වැඩේ සක්මනක් වගේ කරන එක. එතකොට මෙහෙම අපි කියමු රෑ කාලේක පාට ඇහැරුණා කියලා. ඔය කාමරය ඇතුළේම අඩි 10ක් 12ක් සක්මන් කරන්න පුළුවන් නම් එතන ඉඳන්ම සක්මන් කරනවා. එතකොට අර සක්මන් කරද්දී ඇඟ මේ يعني කයටත් වෙනම මේ හීලින් එකක් එනවනේ. හිතට විතරක් නෙවෙයි. අපි හිතට විතරක් මෙහෙම ඇඟ දිහා බලාගෙන ඉඳලා හිතට විතරක් විවේකයක් දුන්නාම සමහර විට කයටත් විවේකයේ අවශ්‍ය දේ නැති වෙන්න පුළුවන්. මේ දෙකම බැලන්ස් වෙනවා සක්මන කරා නම් ওই වගේ වෙලාවට. ඒක නිසා සක්මනකුත් කරලා බලන්න දවසක. ඒක හැමෝටම ඒකමයි කියලා කියන්නත් බෑ. කෙනෙකුට සමහර කෙනෙකුට මේ සක්මන මේ ඔය නිින්දි මත අඩු වෙන වෙලාවට නිින්ද යන්නේ නැති වෙලාවට සක්මන ගොඩක් වෙලාවට වැඩි දෙනෙකුට මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඒකෙන් හොඳට අර ඇඟටත් පොඩි හරි මහන්සියකුත් වෙනවනේ. ඒකත් එක්ක ඊළාට හොඳට නිින්ද යන ගතියක් එනවා. ඒ වගේම ඉතින් ওই වගේ වෙලාවට දැන් අපි කියමු හිත මේ හුස්ම තියාගන්න අමාරුයි වගේ කියලා ওই වගේ වෙලාවට ඒ වගේ වෙලාවක ඉතින් අර බුදුගුණ වගේ දෙයක් පොඩ්ඩක් මෙනෙහි කරත් ඒක ලොකු ප්‍රශ්නයක් නෑ. මොකද අපේ මේ වුමනාව දැනගෙනනේ මේක කරන්නේ. එහෙම කියලා අර දවස පුරාම මේ බුදුගුණ වඩන්න කියන එකක් උත් නෙවෙයි. අර ඒ අවශ්‍යතාවයේ හැටියට ඒ වෙලාවේදී මෙන්න මේක වැඩිපුර ප්‍රයෝජනවත් නම් බුදුගුණ වගේ පොඩ්ඩක් මෙනෙහි කළා. ඒකට විනාඩියක් දෙකක් වුණත් ගත්තට කමන්න. ඊට පස්සේ ඇඟට හිත දාලා බලන්න. එතකොට අර මේකත් එක්ක වැඩි වෙලාවක් ඉන්න පුළුවන්. ඒ වගේ දේවල් අපිට අර අවශ්‍යතාවයේ හැටියට ප්‍රයෝජනෙට සැකී හැටියට හැමදෙසෙම ඇඟටම හිත දාලා ඒකත් එක්ක ඉන්නව වෙනුවට ඒ පොඩි පොඩි දේවල් පාවිච්චි කරා නම් ඒ වෙලාවේ හැටියට ඒක ඊළාට උදව් වෙනවා ඇඟට හිත දාලා බලාගෙන ඉන්න එකට. එකපාරටම මේකට එන්න බැරි වුණාම අර වගේ දේවල් කරන්න පුළුවන්. දැන් පොඩි ළමයි ඉස්සෙල්ලාම ඉස්කෝලේ ගියාම බෝල අඳින්න උගන්වන්නේ. බෝල අඳින්න ඉගෙනගෙන ඇති වැඩක් නැහනේ. ඔය ඉරිකෑලි ගහන්න උගන්වන්නේ. පේලියේ ලියන්න උගන්වන්නේ. පේලියෙම ලියන්න ඕනේ නැහනේ. බෝල ඇඳලා ඇති වැඩක් නැහැ. ඒ වුණාට ඒකට පොඩි කාලයක් යෙදුවට පස්සේ අර යදෝපේක ඉස්සරහට ප්‍රයෝජනවත් වෙනවා. ඒ නිසා මේවා බුදුගුණ හරි මෛත්‍රිය හරි ඕනෙම නැහැ. අපි තමයි ලොකු අපි වඩන එක තමයි උත්කෘෂ්ඨම එක කියලා ඒවට පාච්චල් කරන වෙනුවට ප්‍රයෝජනෙ සලකලා ඒ වගේ දේවල් අවශ්‍යතාවය සලකලා ඒ වගේ දේවල් පාවිච්චි කරන එකෙන් ප්‍රයෝජනයක් වෙනවා. අන්න ඒ වගේ දේවලුත් කරලා බලන්න. ඒතකොට මේක හැමෝටම මේකම හරිය කියන්නෙත් නෑ. අර කලින් කිව්වාගේ එක එක්කෙනාට එක එක දවසේ හැටියට එක එක දේවල් තියෙනවා ප්‍රයෝජනවත් වෙන දේවල්. එහෙම දේවලුත් නිකන් උත්සාහ කරලා බලන්න. ඉතින් ඒ ඔක්කොම කළා අන්තිමටම බලන්න හිත යන්නේ මොන වගේ පැතිවලටද කියලා. අන්න ඒක ඊළඟට කරන්න. දැන් මේවා කර කර නිකන් ඉන්න එක නේ හිත යන්නේ මොන වගේ පැතිවලටද කියලා බැලුවනම් ඔන්න අතීතයේ පරණ දේවල්ට මගේ හිත ඒවා කරපු ඒවා ගැන මේවත් පසුතැවිලි වෙනවාද මෙදා මෙන්න මේ විදිහට කරන්න හොඳයි කියලා. නැත්නම් මං එදා මෙන්න මෙහෙම කරපු නිසා දැන් මං පොරක් වුණා කියලා. ඒ වගේ අතීතයේ පැත්තට ද යන්නේ, එහෙම නැත්නම් ඊළඟට හෙට කරන්න තියෙන දේවල් ගැනද වැඩිපුර යන්නේ. කරන්න තියෙන දේවල් වල අතරිනොත් මෙන්න මේ වගේ දේවල්ට මගේ හිත නිතර යනවා කියන අන්නේ තමන් වැඩිපුර වටිනාකමක් දෙන දේවල් මොනවද කියලා තමන් ගැන අඳුරගන්නත් පුළුවන් මේ අතර. ඉතින් මේ මෙහෙම වැඩේ කරගත්ත නම් ප්‍රයෝජනෙ සලකලා ඕක ගොඩක් දුරට මගහරවා ගන්න පුළුවන් කියලා කියනවා. මම හිතන තේරුණා කියලා.
එහමයි ස්වාමීන් වහන්සේ බොහොමත්ම පිං. මම වහන්සේ කිව් විදිහට සක්මනත් එක පාරක් දෙපාරක් කරලා තියෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ හුඟක් කයත් ටිකක් සැහැල්ලු වෙලා මම හිතන්නේ ආපස්සට නිදාගන්න පුළුවන් වගේ වුණා. සැනස තව පොඩි කාරණාවක් වාසේ අන්තිමටම කිව්ව දේ ගැන අහන්න ඕන මේ. එතකොට දුවන දේ මොනවද කියන එක හැබැයි සමහරක් වෙලාවට සනන්සේ දේ ඇත්තටම දෙයක් කියලා නෙමෙයි නිකන් මොකද්ද දේකුත් තියෙනවා නිකන් යන සමහරක් වෙලාවට තින් අනාගතය ගැන දේවල් ගැනත් එහෙම සැලසුණුත් තියෙනවා. හැබැයි ඊට වඩා මට අහන්න හිතෙන සවන්සේට ගොජේ කියන වචනේ පොඩ්ඩක් ඔබවන්සේ පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් ඒ වගේ දෙයක්ද කියලා. ඒ කියන්නේ ගොජේ කියලා කියන්නේ එහෙම නැත්නම් ඊට වඩා වෙනස් දෙයක්ද කියලා.
ඔව් මෙහෙම කියන දැන් ගොජය කියන එක අපිට පැති දෙකකින් වගේ කියන්න පුළුවන්. දැන් ඇඟට සාපේක්ෂව ගොතේ ගොජය කියලා කියන්නේ නිකන් අර චූටි චූටි මේක අර පොරිබදින වගේ චූටි චූටි දැනීම් දැනීම් හැම තැනම හොය කිසි මේවකක් නැතුව හොය ඇතිවි නැතිව යන ගතියක්. ඒතර ඒක ඇඟේ කොහේ හරි තැනක එහෙම තැන එක තැනක වෙන්න පුළුවන්. මුල ඇඟ පුරාම වගේ ඔය නිකන් චූටි චූටි අර මේ දැනීම් ගොඩක් ඇති වෙවි නැති වෙවි අර නිකන් වහිනකොට අර මේ වතුර මේ කියන්නේ වතුර ගොඩ වතුර වලකට වගේ වහිනකොට වතුර බිඳුව හැමතැනටම වහින්නේ. හැබැයි හැමතැනටම වැස්සට ඒක හුලගත් එක තනින් තනේ වේ එහාට මෙහාට අර දඟලන වගේ පොඩි නිකන් රැලි රැලි යන වගේ ගතිත් වෙන්න පුළුවන්. මම හිත කියන දේ තේරෙනවා කියලා මම හිතනවා. අපි පොඩි වතුර වලයක් නේද මේ ඉස්සර මට මතක පොඩි කාලේ කියන්නත් හොඳ නෑ මේක. ඉස්කෝලෙන් ওই පැනල හැම මූදේ නාන්න යනවා. එතකොට අර රූම් අස්සල කන්දේ කිට්ටුව තමයි යාළුවෙක් ගෙදරකට ගිහිල්ලා මූදේ නාන්න යන්නේ. එතකොට අර සමහර දවසට වහිනකොට උඩේ ඉඳන් කන්ද මුදුනේ ඉඳලා බලන් ඉන්නකොට වහිනකොට අර මූදේ පේනවා ලස්සනට ඈත මේ වැස්ස වහිනවා. වැස්සත් එක්ක අර නිකන් ලස්සනට රැලි රැලි වගේ අනේ ඈත යනවා වගේ පේනවා. ඉතින් මට වේදනාවත් එක්ක දැක්කම මට ගොඩාක් වෙලාවට මතක් වෙන්නේ ඔන්න ඔය සිද්ධිය. ඔන්න ඔය වගේ මේ ඇඟට හිත දාලා ඉන්නකොට මේ චූටි චූටි සෙන්සේෂන් තියෙනවා. හැබැයි ඒවා එක එක විදිහට නිකන් ලස්සනට රැලි රැලි වගේ අමුතු නිකන් රටා මවන ගතියක් එනවා. අර නිකන් ගිනි දැල්ලක් හුලගත් එක දැල්ලෙන්. අන්න ඒ වගේ අන්නේ හැම චූටි චූටි දැනීම් දැනීම් ගොඩක් එක දිගට හොය ඇඟ පුරා තියෙනකොට ඒකට එක පැත්තකින් ගොජේ කියන්න පුළුවන්. සිතුවිලි වලට සාපේක්ෂව ගන්නත් පුළුවන්. සිතුවිලි ඔහේ ඇති වෙවි නැති වෙවි යනවා. හැබැයි එකකටවත් අත දාන්න නැතුව ඕක දිහා බලාගෙන ඉන්න පුළුවන්. අපි මොනවා හරි වටිනාකම් දෙනෝ නම් අන්න ඒ එන ඒවා ඊළාට ඉස්සරහට දිගට වැඩිපුර වෙනවා. අපි කිව්වා අපි ඉස්සරහට කරන්න තියෙන දේවල් ගැන ටිකක් හරි උනන්දුව තියෙනෝ නම් ඒ ගොජේ වැඩිපුර එන්නේ ඉස්සරහට කරන්න තියෙන දේවල්. අනේ හරහා තමයි අඳුරගන්න පුළුවන් මං ඉස්සරහට මෙන්න මේ වගේ දේවල්ට වටිනාකමක් දෙනවා කියලා. ඒතර ගොජේ කියන එක සාමාන්‍ය 100ට 100ක්ම ඒකට බැඳීමක් නැත්නම් ගොජේ එන්නේ එක එක જાති ඒව. කිසිම සම්බන්ධයක් නැති ඒව තමයි එක එක ඔහේ එන්න ගන්නවා. හැබැයි අපි මොකකට හරි එක පැත්තකට බර 100ට 100ක් බර සමාන නැහැනේ අපි. ඒතකොට එක පැත්තකට මොකකට හරි බර වෙන්න අනේ ඊට සාපේක්ෂව තිතුවිලි තමයි වැඩිපුර වෙන්නේ. ඒවට එකකට හරි පොඩ්ඩක් හරි අපේ ඇල්මක් දක්කපු ගමන් ඊළඟට එන්නේ ඊට සාපේක්ෂව තමයි ඊළඟට වැඩිපුර එන්න ගන්න. එතකොට මෙහෙම සිතුවිලි වලට සාපේක්ෂව ගොජේ කියන එක අපිට කියන්න පුළුවන් මෙහෙම ඔය නිකන් ගලාගෙන ගොජයක් මේ සිතුවිලි පෝලිමක් එනවා. හැබැයි ඒකක්වත් අල්ලගන්න නැතුව ඒවත් එක යන්න අරින එක තමයි සිතුවිලි වලට සාපේක්ෂව කියන්නේ. දැන් මේක වදයක් වෙනවා කියලා කියන්නේ ඒක අල්ලගන්නවා යම්කිසි මට්ටමක අල්ල ගැනීමක් තියෙනවා. මේක එන එක හොඳ නෑ කියලා අල්ල ගැනීමකුත් තියෙනවා. දැන් නිකම්ම ගොජයක් නම් මේක අල්ලගෙන නැත්තම් මේක හිතුවිලි ඇවිල්ලා ගියා කියලා කිසිම ප්‍රශ්නයක් නෑ. ඒකට නිින්ද ගියාද නැද්ද කියන කිසිම ප්‍රශ්නයක් නෑ. ඒතට මේ දැන් අපිට හීන පේනවනේ හීන පේන වෙලාවේදී දැන් හීන නම් පේන්නේ එක 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 පෝලිමකට පිළිවෙලකට එනවනේ. එහෙම නැති වෙලාදී අපිට සිතුවිලි නිකන් ඔහේ පේලියට එනවා. අපිට ඒව කිසිම දෙයක් නැහැ. ඒ පේන වෙලාවේදී මොකක් හරි එකක් තියෙනවා. ඒක ඉවරනාට පස්සේ මොකක්වත්ම නැහැ. අනේ ඒ වගේ මුකුත්ම නැතුව ඒක ප්‍රශ්නයක් නැත්තම් ඔන්න ඒක 100%ක් ගොජයක් වෙනවා. එහෙම නැතුව චූටි හරි මෙන්න මේකේ මතකයක් තියෙනවනම් මේ අතරේ එකක් දෙකක් හරි මතකයක් තියෙනවනම් අන්නේ මතක තියෙන්නේ ඒකනේ. එහෙම නැත්තම් මේකට මේක හොඳ නෑ කියලා හරි හිතෙන්නේ. ඒකට යම් කිසි මට්ටමකින් අපි නතුභාවයක් තියෙනවා. මෙන්න මේ වගේ අදහසක් තමයි අපිට ගොජේ කියන එකට කියන්න පුළුවන්. ඉතින් හරියටම 100%ක්ම මෙන්න මේකමයි හරි කියලාත් කියන්න බෑ.
එහෙමයි ස්වාමීන් වහන්සේ, බොහොමත්ම පිං වහන්සේ පැහැදිලි කිරීමට තෙරුවන් සරණයි. දැන් ඔබට අවස්ථාවක් තියෙනවා අපේ කමඨාන් වාර්තාවක් පැහැදිලි කර ගැනීමක් ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරගන්න. නදීප් ඔබට අවස්ථාව.
බොහොම පිං බඳුල් මාම අසරයි ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්ස බඳුල් මාම ගොජේ කියන කාරණාවත් පොඩ්ඩක් ආසන්න දෙයක් දැනගන්න කැමතියි ස්වාමීන් වහන්ස. ඉස්සර මුල් කාලේ සතිය පටන් ගන්නකොට වගේ නේ ස්වාමීන් වහන්ස, දැන් පරයන්කට වාඩි වෙච්ච ගමන් හුස්මක් දෙකක් යනකොටම දැන් ඒ දැනීම නැති වෙලා ගිහිල්ලා ඔය ශරීරයේ බර ගති, තද ගති ඒක එක පාටම දැනෙන ගන්න ස්වාමීන් වහන්ස. එහෙම මේ අවස්ථා දෙකක් ස්වාමීන් වහන්ස මට දැනෙච්ච විදිහ මන් දන්නේ ඒක කොහොමද අර පැහැදිලි කරන්න කියලා. ඊට පස්සේ විනාඩි 15ක් විතර වගේ ඔහොම අත්දැකලා හරි සනීපයි ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ ආපහු නිකන් හරි අපි අර මැරෙන්න යන වගේ අත්දැකීම තියෙන ස්වාමීන් වහන්සේ, හුස්ම තද වෙලා වගේ ඒ අවස්ථාව අත්දකින්නවා. ඒකත් දැන් අර ඉස්සර තරම් එහෙම ප්‍රශ්නයක් කරගන්නේ බොහොම අර හුස්ම ඒ මැරෙන්න වගේ ගිහිල්ලා ඒක නැති වෙලා යනවා. ආපහු දැනෙනවා ස්වාමීන් වහන්සේ ඔය අර ශරීරයේ ඔය කියපු අර තද ගතිය එහෙමම අර ප්‍රදේශයක් කියලා කියන්න බෑ ස්වාමීන් වහන්සේ. ඒක මාරු වෙනවා හරි සනීපයි. ඒකත් සමහර වෙලාවට ඔය හිස උඩ ප්‍රදේශයේ වගේ දැනෙනවා, ඔළුව ඇතුලේ කියන්නේ රස්නේ වගේ තිබිලා ආයි වතුර එහාට මෙහාට වගේ යනවා දැනෙනවා ස්වාමීන් වහන්සේ. කොහොමත් ගිහිල්ලා ආපහු දැනෙන්නේ නෑ ස්වාමීන් වහන්සේ මොනවාක්වත්. නමුත් නිකන් මොනවා හරි තියෙනවායි කියලා වගේ අදහසක් තියෙනවා, දැනෙන්නේ නෑ. ආපහු ස්වාමීන් වහන්සේ නැවතත් පොඩි හුස්මක් වගේ දැනෙන්න ගන්නවා. ඒ කියන්නේ එතනත් පොඩි සිතුවිල්ලක් එනවා ස්වාමීන් වහන්සේ. ඔය මොන දෙයක් හටගන්න සිලා දැන් එක්කෝ හුස්ම දැනෙන්නේ නැහැයි කියලා හරි හිතෙච්ච එක මම තමයි ආයෙ චුට්ට 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 හුස්ම දැනිලා ආයෙ තද ගතිය ඔය මේවා දැනිලා ඔහොම එනවා ස්වාමීන් වහන්සේ. ඕක දැන් ඉතින් යනවා ඔය ප්‍රොසෙස් එක දෙපාර තුන්පාර එනකම් යනවා තමයි. ඉතින් අන්තිමට කරන්නේ ඔහේ ඉන්නවා. නමුත් පරයන්කය සක්මණේ ස්වාමීන් වහන්සේ ගොඩක් වෙලාවට ওই අවස්ථාව අත්දකින්නවා. ඒ කියන්නේ මං පියවර දෙක තුන යනකොටම ඔය ශරීරයේ ඔය වතුර ගලන ගැටි වගේ තදය එහෙම දැනෙනවා. ඊට පස්සේ ඉබේ යන සක්මණ දැනෙනවා. ඕකක් තියෙනවා. අර අන්තිමට ස්වාමීන් වහන්සේ අපි හිතමු අපි පැයක් පරයන්කේ ඉන්න ඕනයි කියලා ඉන්නවා. පැයක් සක්මණේ කරන්න ඕනයි කියන අර මූලිකවම පරෙන්කට හරි සක්මන හරි යන්නේ ඉස්සලයි අරුමුර කාලය ගොඩක් වෙලාවට ඒ හරියටම එලාම් එක තිබ්බා වගේ නැගිටිනවා ස්වාමීන් වහන්සේ පරියන්කේ. සක්මනේ එහෙම කාලයක් හිතුවේ නැතත් මට දැන් හිතුණා දැන් පැයක් ඇති කියලා මම නවත්තනවා. ඕක නවත්තලා ඉවරලා ස්වාමීන් වහන්සේ අපි මම දන්නේ නැහැ මම මේ මට ඇහිච්ච විදිහක්ද කියලා වෙලා අපි අර ආපහු ඒ කාලය තුලත පැය හෝ සක්මන හෝ පරියන්කේ අර සුළු මෙනෙහි කිරීමක්. දැන් ගොඩක් වෙලාවට මං ඉස්සර පරියන්කේ නැගිටින්න ඉස්සෙල්ලා චුට්ටි මෙනෙහි කිරීමක් ඒක වචනේත් හරියට දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. බලනවා මේක පරියන්ක මේ වෙලාව වාඩි වුණා මෙහෙම 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 දේවල් කරගෙන ආවයි කියලා. ඒක සමහර වෙලාවට හරි චිත්‍රය පේනවා ස්වාමීන් වහන්සේ. හොඳට මේක වුණා මේක වුණා මේක සමහර වෙලාවට නිකන් කියාගන්න බෑඩ් වෙන නිකන් එහෙම ඕන දෙයක් වුණා වගේ නිකන් කැමැත්තක් නැහැ ස්වාමීන් වහන්සේ එහෙම කියාගන්න. බොහෝලාර ලොකු අර ප්‍රබෝධයක් වගේ අන්තිමට තියෙනවා මේ ඔක්කොම අර චිත්‍රය වගේ පේනවා සමහරලාට නෑ. එහෙම මම අර දැන් ගොඩක් කාලෙකින් ලිව්වෙත් නෑ ස්වාමීන් වහන්සේ, ඒ කියන්නේ මගේ වාර්තා මුල් කාලේ මම ද ලොකු ස්වාමීන් වහන්සේට ලියනකොට ස්වාමීන් වහන්සේ අපේ වැඩසටහනෙත් බක්කම ලිව්වා. ඉතින් එහෙම අර ලියන්නත් අදහසක් එන්නේ නෑ ස්වාමීන් වහන්සේ. මට ඔය දැන් ප්‍රශ්නයක් කියලා කියන්නත් බෑ ස්වාමීන් වහන්සේ. අධ්‍යක්ෂකක් විදිහට කියන්නේ ඒක අර එහෙම මෙනෙහි කරලා තියාගෙන ඉන්නවා සමහරවිට. නමුත් ඒක අර මට හිතෙනවා මේ මේකෙත් ආයේ මොකද්ද කියලා, මේක ලියවුවත් මොකද, මේක මෙනෙහි කරත් මොකද, ඔහොම අදහසක් ඇවිල්ලා තියෙනවා ස්වාමීන් වහන්සේ. ඉතින් වහන්සේට ඉදිරිපත් කරත් හොඳයි කියලා හිතනවා.
හොඳයි, මේකෙදි ඉතින් ගොඩක් මේ අර නිකම්ම හොය කිසිම මේ වීරයක් නැතුව හොය යන්න පුළුවන් තත්ත්වයට නැරන් තියෙන්නේ. නිකම්ම ඇඟට ඇවිල්ලා හොය බලාගෙන ඉන්න පුළුවන්. ඒ අතරින් ඊළඟට මුකුත් නැතුව යන ගතිය, අර මෙහා හුස්ම හිර වෙන ගතිය, එක එක විදිය දේවල් මේ දැන් ඇඟට හිත දාලා බලාගෙන ඉන්නකොට ඒ ඇඟ විසින්ම මෙන්න මේ එක එක පාඩම් කියලා දෙනවා. මේ වුණාට පස්සේ අනිත් එක වෙනවා, ඊට පස්සේ ආයෙත් එනවා. මේ හැම එකක්ම වෙන්නේ එකකට සාපේක්ෂව වෙන. දැන් හොඳට හුස්ම ගන්න එකට සාපේක්ෂව ටික වෙලාවකින් ඔන්න හුස්ම හිර වෙන ගතිය එනවා. ඊට පස්සේ ආයෙසරයක් මේක දිහා නිකන් ඔහේ හුස්මත් දෙකක් හරි දැනෙනවා. දැන් එක එක වට සාපේක්ෂවනේ දැන් අනිත් එක දැන් මේ දැන් දිගටම එකම විදියට මුලේ ඉඳලා අගටම තියුණා නම් ඒ සාපේක්ෂ බවක් නැතුව ඔය එක එකක්මයි පේන්න ගන්න ඕනේ නේද? ඒකට අන්න ඒකට දැන් එහෙම නැතුව මෙහෙම වෙනස් වෙනවා කියලා එකකට සාපේක්ෂව තව එකක් වෙනස් වෙනවා. ඊට සාපේක්ෂව තව ටිකකින් තවත් එකක් වෙනවා. ආයෙත් ටික වෙලාවකින් අර මුලින්ම තිබුණ තත්ත්වයට පත්. එහෙම එහෙම එක එක දේවල්ට යනවා කියන එක ගැන අපිට මේක ස්ථිරව තියෙන්නේ නැහැ කියන එක ගැන පොඩි අදහසක් ගන්න පුළුවන් නේද? එහෙමයි. මේක මේ ඇඟෙන් මට කියලා දෙන මේ පාඩම කියලා දෙන්න එක තමයි මේ සිද්ධ වෙන්නේ. මේක මට ඕන විදිහට මෙන්න මෙහෙම තියෙන්නේ නැහැ. ඕකත් හැම එක එක දවසට එක එක විදියයිනේ. ඒ වonna කියන හැබැයි පැයක් ඉඳලා හරියට නැගිටින්න පුළුවන් කියලා. ඒකට ඒ පැය ඇතුළත මෙයා පෙන්වන දේවල් මට මේවා පෙන්වන්න කියලා මෙයාට කියලා ඉඳ ගන්න පුළුවන්ද? එහෙම කරන්න බෑනේ. මූට ඕනනම් ඌ පෙන්නනවා. ඌ නැත්තම් ඌ නිකන් ඉන්නවා. දැන් උගේට ඕන විදිහට නේ හිතට බලන්නත් වෙන්නේ එහෙම තමයි. දැන් මෙයා මට ඕන විදිහට මේක තියෙන්නෙත් නැහැ. ඒ වගේම මේ චූටි චූටි හුස්ම හිර කරන්න වෙලාවේදී වගේම හිර කරන්නේ නැති දැන් වල චූටි චූටි දැනීම හැම එකේදීම මොකක් හරි සැපයක් කියලා එකක් තියෙනවද කියලාත් ඕන අපිට බලන්න පුළුවන්. මෙන්න මේ වගේ මේ විස්තර දැන් මේ පහසුවෙන් ඉන්න පුළුවන් නේ වීර්ය ගන්න නැතුව.
එහෙමයි.
අකට හිත දාලා වෙන කරදර නැතුව ඉන්න පුළුවන්. ඉන්න පුළුවන් වෙලාදී අන්නේ විස්තර මෙයා ඇඟෙන් පෙන්නන දේ ගැන අපි නිකන් තව මෙයාගෙන් තව වැඩි විස්තර බලන්න ගත්තනම් වැඩි විස්තර කියන්නේ මෙයා කියලා අපිට මෙයා කියන දේ තේරුම් ගන්න උත්සාහ කරනවනේ. එතකොට අපිට මෙයා ඇත්තට මේ தත්ත්වය මොකක්ද මේ කියලා දෙන පාඩම මොකක්ද කියලා වැඩියෙන් විස්තර ගන්න පුළුවන්. දැන් මේ පහසුවෙන් කරගෙන යන්න පුළුවන් අවස්ථාව ආවට පස්සේ ඒ අවස්ථාවේදී තියෙන මෙයා කියලා දෙනවා අපිට. ඒ කියලා දෙන දේ තේරුම් ගන්න උත්සාහ කරන එක තමයි. දැන් ඒ වගේම අන්තිමට හරියෙදි කියෝනේ දැන් මේක සමහර දවසට ඔන්න හොඳට මේක මෙන්න මේ විදිහට ගියා මෙහෙම ආපු පාර හොඳටම මතකයි. සමහර දවසට කෙලවරට ඇවිල්ලා තියෙන මොන පාරෙන්ද ආවේ කොමැදදී මොනවද උනේද කියලා කිසිම මතකයක් නැහැ. ඒ ඔය දෙකෙන් මොකටද වැඩියෙන් කැමති කියලා ඇහුවත් මොකද කියන්නේ?
මතක තියෙන එකට පොඩි කැමැත්තක් තියෙනවා.
මතක තියෙන එකට කැමැත්තක් තියෙනවානේ. අන්න ඒක තමයි. අන්න ඒක දැනගෙන ඉන්න එක තමයි හොඳ. දැන් මතක තියෙන එක වුණත් එකයි මතක නැති එකෙන් කෙලස් ඇත්තෙම නැහැ. හැබැයි වැඩේ කළාත් තියෙනවා. මොකක් හරි මතක තියෙනවා කියන්නේ එතකොට මමනේ මටනේ මතක තියෙන්නේ.
එහෙමයි.
අන්න ඒක චූටි හරි මේ අර පොඩ්ඩක් අක්ක ගොඩක් චූට්ටක් තියෙනවා ඒකේ. මතක නැති එකේ එහෙම එකක්වත් නැහැ. හැබැයි මතක නැති එකට කැමති වෙනවා කියලා කියන්නේ ඊළාට ආසන්න පැත්තට කැමති වෙනවා. ඒ දෙකම වැඩකුත් නැහැ. දෙකේම පොඩි හරි එකක් තියෙනවා. අර ඊට සාපේක්ෂව සංඥාවක් තියෙනකේ ටිකක් වැඩි. සංඥාවක් නැති එකේ ඊට අඩුයි. හැබැයි ඒක මගේ කියලා අල්ලගන්නත් පුළුවන්. ඒත් ওই දෙකම ගැන දැන් දන්නවනේ ටිකක් හරි මේ හොඳට වැඩේ කෙරිච්ච එකට සතුටුයි කියලා. ඒකත් අර වගේම ගණන් ගන්න නැතුව ගියා නම් අර ඊට පස්සේ අන්තිමටම අර මෙනෙහි කරන එකේදී බලන්න අර කලින් කියපු මං කියපු මේ ලක්ෂණ තුන හැම ගැන වැඩි විස්තරයක්. මේක ඉස්තර මේ කාලය තුලදී මට පෙන්නුවේ මේ ඇඟෙන් පෙන්නුවේ මේ ඉස්තර බවක්ද මේකේ මේ සැපයක් තියනවාද මට ඕන විදිහට මේක පාලනය කරගන්න පුළුවන්ද කියලා ඔන්න ඔය විස්තර ටික අර මෙනෙහි කරන වෙලාවේදී විනාඩියක් දෙකක් වගේ ඇතුළත නිකන් ඒ විස්තර බලන්න මේ පෙන්වුවේ මෙයා මොනවාද කියලා. ඒව බලන්න බලන්න ඊළඟ දවසේ ඒව වැඩිපුර මේ එයා පෙන්වන්න ගනි. අපි එයා නිකම්ම පෙන්වුවට අපි ඒව ගණන් ගන්න නැත්තම් ඒව එයා පෙන්වන එක නවත්තනවා. ඒ වෙනුවට ඒව ගැන නිකම් වැඩිපුර බලන්න. එතකොට අපිට මේ 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 කරන එකේ අපි මේක මේ මොකටද කරන්න කියලා නිකම්ම හුස්ම දිහා බලාගෙන ඉන්න එකක් නෙවෙයිනේ. මේ හරහා මේ මොහොතට ඇවිල්ලා මේකෙන් මොකක් හරි අවබෝධයක් ලබා ගන්න පුළුවන් නම් අන්නේ එයා පෙන්නන දේ ගැන අපිට තව ටිකක් වැඩි විස්තර මොකක්ද මේ පෙන්නන්නේ කියලා අවධානය වැඩි කරා නම් තව ටිකක් මේකේ විස්තර පෙන්වන්න ගනි. ඒකට ඒ හරහා මේ මට තියෙන වටිනාකම මම එදිනෙදා දේවල් කරගෙන දුවගෙන ගියත් මෙන්න මේ වගේම නේද කියලා නිකන් ටිකක් දලා අදහසක් ගන්නත් පුළුවන් මේ හරහා. ඒ පැත්තටත් පොඩ්ඩක් යොමු වෙන්න දැන් ඉතින් මේ දැන් පහසුවෙන් කරගන්න පුළුවන් වෙලාවේදී ඕක හැමදාම එන එකකුත් නෑ අන්න ඒකයි. දැන් අද තිබුණට හෙට වෙනකොට ඕක සම්පූර්ණයෙන් අනිත් පැත්ත ගහන්න පුළුවන්.
එහෙමයි සරණාංශ.
එහෙම නැත්නම් මොකක් හරි කායික ලෙඩක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මැරිලා යන්න පුළුවන්. ඔය මොන වෙනවද කියලා කියන්න බෑනේ. ඒක නිසා මේ පහසුවෙන් කරගන්න පුළුවන් වෙලාවේදී දැන් ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න තමයි තියෙන්නේ. වැස්ස වහින වෙලාවේදී වතුර ටික එකතු කරගන්න තමයි තියෙන්නේ.
එහෙමයි සොමනාස. සොමනාතර තව ටිකක් අර විස්තර බලන්න කියපු කාරණාව සම්බන්ධයෙන් පොඩ්ඩක් මං යමක් කියන්න කැමතියි. එතනද සොමනාස අර සමහරවිට අධික දුකක් වෙන දුකක් ඒක දුකක් කියන බැසමද අමුතු දුකක් වගේ දෙයක් ඒකේ එනවා. ඔකද අර ලොකු සමන්වාසී සමහරලාට කියන ඔක ඉවර වෙනකම් බලන්න කියලා. එතකොට අර මේක අර ඉවර වෙනවා නේද කියන හැඟීම තියෙන ස්වාමීන්. එතකොට සමහරලාට වෙහසක් වගේ දැනෙන ගතියක් තියෙනවා. එහෙම නැත්නම් සමහරලාට
බලාපොරොත්තුවක් නේ.
එහෙමයි සමන්වාස.
ඒක තමයි දැන් ඕක අනිත් එක තියෙන්නේ. දැන් අපි නිවන් දකින්න ඕන කියලා හර බලාපොරොත්තුවක් තියෙනවා නම් නිවන් දකින්න බෑ. මම නිවන් දකින්න කෙනෙක් වෙන්නේ.
එහෙමයි.
ඒකත් අතහරින්න යන අන්තිමදී ඕක කියන තරම් ලේසි වැඩක් නෙවෙයි. ඒක තමයි දැන් බුදුහාමුදුරන්ටත් මම නිවන් දකින්න ඕන කියලා ඉඳගත්තට පස්සේ මමනේ බුදු වෙන්නේ. ඒක හරියන්නේ නැහැ. ඒකත් නිවන් දකින්න ඕන එකත් අතහරින්න ඕන. මේක දුක කෙලවර කරගන්න ඕන කියන එකත් අතහැර දවස් දාස් තමයි දුක කෙලවර වෙන්නේ. ඒකත් වෙනත් ඉතින් ඒකත් තව චූටි හරි ඒකත් බාධාවක් වෙනවා.
ඒක හැබැයි සවන සර එහෙම අර බලාපොරොත්තු නැතුව ඒක ඉබේම යන්න දුනම ලොකු සනීපයක්
වෙනවා. වල්මත් වෙනවනේ හිත. ඒක දැන් හිත වල්මත් වෙනවා. ඔය දෙකම දැනගෙන යන්න ඕනේ. දැන් ඔක තමයි දැන් අභිගම දැලක සෑසේ ඔය උදාහරණ දෙන්න පෝල් වලට එක.
ඔව්.
පෝල් වලට එක පෝල් එක අන්තිම මොහොතේ අතාරින්න ඕන. ඒක අන්තිම මොහොතේ අතාරින්න ඕනේ කියලා. ඔකට දුවගෙන යන ගමන් මේ පෝල් එක බරයි කියලා දුවගෙන යන ගමන් පෝල් එක අතහැරියොත් හරියන්නේ නැහනේ.
එහෙමයි.
නැත්තම් පෝල් එක තියලා මගට උඩට යනකොට අතහැරියොත් ඒත් බිමට වැටිලා කොන්ද ගවඩා ගන්න ඕනේ. ඒ ඔක්කොම හරියන්නේ අන්තිම මොහොතට ගිහිල්ලා තමයි මේ අතහරින්න ඕනේ. ඒ අතහැරීම දැන් නිවන් දකින්න ඕනේ දුක කෙලවර කරන්න ඕනේ කියන එකත් එක්ක අන්තිමටම ගිහිල්ලා තමයි දුක මේ ඒකත් අතහරින්න ඕනේ. මුලදී අතහැරලා හරියන්නේ නැහැ. මේ අන්තිමට එන මොහොත මොකක්ද කියලා හරියටම කියන්නත් බෑ.
එහෙමයි
තමයි. පොල් එක හරියම උඩට ආවම දන්නවනේ මෙතනට ආවම. මේක එහෙම දන්නෙත් නෑ මොකක්ද.
එහෙමයි සර. අහම්බයක්ම තමයි සර. හැමතිස්සෙම එහෙම අර පොඩි හරි ඒ සතුටක් එන වෙලාව ඔය දුකයි කියන එක එහෙම නැති වෙලා අහම්බයක්ම තමයි සර. ඒක බලාපොරොත්තු ගියොත් ඊළඟ දවසේ අර නිකන් පොලිසියෙන් ගුටි ගෑවා වගේ තමයි සර්.
ඒක තමයි. දැන් පෝල් එකේ මගට එද්දී පෝල් එක අතහැරියොත් බිමට ඇටලා කොන්දනේ කැඩෙන්නේ. පෝල් එක අල්ලන් ඉඳලා අනිත් පැත්තට වැටෙනොත් අර මෙට්ටේ උඩට හරි වැටෙනවා. කොන්ද කැඩෙන්නේ නැහැනේ. මේක හැදුනත් ඉතින් අර ඒක තමයි. දැන් අපි බලාපොරොත්තු නැතුව නිවන් දකින්න හරි මොකක් හරි දුක කෙලවර කරන්න ඕන කියලා බලාපොරොත්තු මගදී කඩා ගත්තොත් නැත්නම් සීලය මගදී කඩා ගත්තොත් ඒක කොන්ද කැඩිලා තමයි නවතින්නේ. ඒකත් දැනගෙන තමයි යන්නේ.
එහෙමයි සර්. ඔහොත් අපි පෙරවන් සර්.
සර් දැන් අපිට අවස්ථාවක් තියෙනවා ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න. සවන්න සර් මේ නදීප්ට වහන්සේ විස්තර දීපු උත්තරේ මට හිතෙන සවන්නස මේ මේක අහන්න කියලා මම දැන් සවන්නස දැන් ඔය අපි මුකුත් නොකර ඉන්නකොට ඒ දේවල් එනවා යනවා ඒ විදිහට සමහරක් වෙලාට ඒක ඉතින් අල්ල ගන්නවා සමහරක් වෙලාට ඒක හැම යනවා එතකොට මේ සමහරක් වෙලාට වෙහෙසයි සවන්නස ඔය තැනදීත ඔය අනිත්‍ය දුක්ඛ කියන දෙක දාන්නේ නැත්නම් ඒක අපි එහෙම ඒ විදිහට අනිත්‍යයි කියලා දකින්න අවශ්‍යද නැත්නම් ඒක අපිට පෙන්눔 කිරීමක් කරනවද ස්වාමීන් වහන්සේ?
ඔකේ අන්තිමට මම කිය පෙන්눔 කිරීමක් තමයි කරන්නේ. අපි බලන්න කියන්නේ මේ පෙන්නන දේ දිහා බලනක විතරයි තියෙන්නේ. දැන් ඔය සබා දහමෙන් හැමදිසෙම අනිත්‍ය දුක්ඛ අනාත්ම පෙන්නනවා. ওই නංකිය කෙනෙම පෙන්නන්නේ හැබැයි. අපි කොහොමද දැන් මේ වෙලාව බලමු. මේ වෙලාවේ දැන් මොකක් හරි එක වචනයක් ওই කනට ඇහෙනෝනේ. ওই කනට ඇහෙන වෙලාවෙදිත් බලන්න මොකක් හරි මම කියලා කිව්වා කියමු. ඒතර මම කියන වචනේ නිකම්ම තනි එකක්ද? මේක චූටි චූටි දැනීම් ගොඩක එකතුවක් එකතු වෙලාද මේ මම කියන වචනේ හැදුනේ? ඊට මේක කම්බරේට ඇවිල්ලා වදිනකොට මේක සැපයක් මොකක් හරි තියෙනවද? හොඳයි කියලා කිව්වත් මේක සැපයක් තියෙනවද? ඒ වගේ මේක මට ඕන විදිහට මේක මහගෙන ඉන්න ඔය අතර වෙන මොකක් හරි සද්දයක් ආවනම් ඒකටත් හිත ඉබේම පැනලා යන හැටි මට ඕන විදිහට පාලනය කරගන්න බැරි හැටි ඔන්න ඔය විස්තර මේ හැම මොහොතේම පෙන්නනවා. ඒ පෙන්නන දේ අපි මේක අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා නන්දාගන්න ඕනෙත් නැහැ. වෙනම විස්තර ඕනේ නැහැ. නිකම්ම මේ දේ දිහා බලාගෙන ඉන්න විතරයි තියෙන්නේ. ඉතින් පරයන්කයක සක්මනක ඉඳෙදිත් එයා හැමදෙසෙම මේක වැඩිපුර උලුප්පලා පෙන්නනවා. දැන් මේ මොහොතේත් පෙන්නන දේ අපිට මේ මොහොතේ ඕක බලන්න තරම් ස්පාසාවක් නැහැ. අපි වෙන දේවල් පස්සේ දුවන නිසා. දුවන එක අඩු කළා එක දෙයක් දිහා විතරක් බලාගෙන ඉන්නකොට මේ මොහොතේ දැනෙන දෙයට විතරක් හිත යොමු කරාම අර අනිත් ඒවාට තියෙන වටිනාකම අඩු වෙන්න මෙන්න මේ එක දෙයක් හරහා මෙයා පෙන්නන ලස්සනට පේන්න ගන්නවා. පේන්න ගන්නකොට ඒක බලන එක විතරයි තියෙන්නේ. වෙන දෙයක් කරන්න දෙයක් නැහැ. තේරුණා?
ස්වාමීනාංශ දැන් අපිටම අවස්ථා දෙකක් මට හිතන ස්වාමීනාංශ කියන්නේ. එතකොට දැන් පළවෙනි දැන් අපි පරිලංක එකට එහෙම වාඩි වෙනකොට දැනනස එතකොට නොයෙකුත් සිතිවිලි එනවා නැත්නම් වේදනා එනවා. එතකොට එහෙ අවස්ථාව තමයි ස්වාමීනාංශ කියන්නේ අපිට අනිත්‍ය කියන එක හොඳටම පෙනෙන අවස්ථාව. එතකොට අනිත් අවස්ථාව ස්වාමීනාංශ ආස්වාස ප්‍රස්වාස තිබිලා හොඳට තිබිලා එතකොට කියන්නේ පොඩි එකඟ භාවයකුත් ඇවිල්ලා ඊට පස්සේ ඔන්න ආයි සිතිවිලි එනවා. එහෙම නැත්නම් ආස්වාස ප්‍රස්වාස නැති වෙලා යනවා. එතකොට ඒ අවස්ථාවේදී එහෙම සිතුවිලි එනකොට ඒකත් දෙවෙනි අවස්ථාව එහෙම අනිත්‍ය බව පෙන්눔 කරන්නේ. ඒකට ගැළපෙනවද සන්නාන්සේ අනිත්‍ය
කියන්නේ? එහෙම හැමදිසෙම මේක තියෙනවා. අපිට එක එක්කිනාට ඔක වැඩිපුර හයිලයිට් කරලා පේන විදි වෙනස්. දැන් මහත්යාට ඔක හයිලයිට් කරලා පේනනේ ওই විදිහට නම් ওই විස්තරම තව බලන්න. එතකොට එදිනෙදා වැඩවලදීත් ওই වගේ දේවල් තියෙනවද කියලා බලන්න. තව කෙනෙකුට මේ අනිත්‍යතාවය හයිලයිට් වෙන්නේ තව මීට වඩා වෙනස් පැත්තකින් එන්න පුළුවන්. එයාට දෙන උදාහරණ වෙන විදියක්. ඒකනේ ත්‍රිපිටකේ එක එක්කෙනාට එක එක උදාහරණ දීලා තියෙන්නේ. එක එක්කෙනාට වැඩිපුර මේක ක්ලික් වෙන විදිය එක එක විදියක්. ඒ අනුව තම තමන්ට ගැළපෙන එක වැඩිපුර දැන් මහත්යට ඕක පේනවනම් මෙන්න මේකෙන් කියවෙන්නේ අනිත්‍ය ස්වභාවය වැඩි මේකෙන් කියවෙනවා කියලා. ඒ ගැන තව තව වැඩි විස්තර බලන්න. ඒ පැත්තට යොමු වෙන්න. මේනකොට ඒකෙම තව ලස්සන මේක තව තව වටපිට පැතිරිලා යයි. මම දැන් චූටි තැනකින් අර අල්ලගත්තා නම් ඒ අල්ලගත්තු තැන ටික ටික වටපිටට පැතිරෙන්න ගන්නවා. අන්න අනෙත් මේකෙත් මෙන්න මේ වගේ දෙයක්ම තියෙනව නේද කියලා අන්න මහත්යදම තේරෙන ගනි. ඒක පටන් ගත්ත තැනින් ටික ටික ඉතිරිලා පැතිරිලා යන්න ගන්නවා. ඒක මහත්යට ඔහම වුණාට වෙන කෙනෙකුට මීට වඩා වෙනස් තැනකින් තමයි වෙන කෙනෙක් අල්ලගන්නේ මේක. දැන් සමහරව දැන් බුද්ධ කාලේ සමහරව පහනක් නිවිලා යනකොට ඔන්න අනිත් සබය තේරුම් ගත්තා. තව කෙනෙක් මේ කකුල හොදන්න දාපු වතුර ටික බිමට උරනකොට දැන් ඒක තේරුණා. දැන් අර පහනක් නිවෙනකොට දැල් මේ අනිත්‍යතාවය තේරුම් ගත්ත කෙනාට ඕනතරම් වතුර මේ පොළවට උරාගෙන යන එක දැකලා ඇති. හැබැයි යාට ඒක එච්චර ක්ලික්ුනේ නැහැ. දැන් අපි ওই දෙකම ඕනතරම් දැකලා ඇති. අපිට තාම ක්ලික් කළා නැහැ. මොකද අපි තාම ඒ ගැන අවධානය ගොඩක් අඩුයි. අනේ එක එක්කෙනාට එක එක විදිහට මේක ක්ලික් වෙන්න පුළුවන්.
ඔය එතකොට සමනස කියන්නේ මොනම දෙයක් ඒක එක විදියකට පිහි හිටින් නැත්නම් ඉතින් එතකොට මේ පෙන්වන ලක්ෂණය තමයි අනිත්‍ය ලක්ෂණය කියන්නේ සන්නේ.
ඔව් එහෙම අපිට ගන්න පුළුවන්. දැන් ඒක හැමදේම පෙන්නනවා. අපේ තියෙන මෝඩකම මරිකම නිසා ඒක බලන්න නැති කම තමයි තියෙන්නේ.
එහෙමයි සන්නේ. තවද සද දින වෙන ප්‍රශ්න නැතිවයි පේන්නේ. එහෙනම් අපි සාකච්ඡාව අවසන් කිරීමට ස්වාමීන් වහන්සේ අද දිනත් අප කෙරේ අනුකම්පාවෙන් ඉතාම වටනා ධර්ම කරුණු රාශියක් අපිට ඉදිරිපත් කරා. ඔබවහන්සේ බලාපොරොත්තු වන ප්‍රාර්ථනා එලෙස ඉෂ්ට වේවා කියලා ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි.
සාදු
සාදු. එමෙස නදීප ඔබට බාරයි.
කොහොමද පින් බන්දුල මාමා? අද දිනෙත් අපේ වැඩසටහන සමාප්ති කිරීම ප්‍රථම කරන පුණ්‍යානුමෝදනාවටයි සූදානම් වෙන්න හදන්නේ. ඉන්ද්‍රනන්ද පේන්නේ නෑ බන්දුල මාමා. පාලි කියලා තියෙන්නේ පාලි මාමත් දන්නේ නෑනේ. එන්න නෑ බන්දුල මාමා, කැමතිද පුණ්‍යානුමෝදනාව කරන්න? මම කරන්න දෙහෙනම් නැත්තම් අවසරයි ස්වාමින් වහන්ස. අද දිනෙත් අප වෙනුවෙන් කෞර්ණීය ස්වාමින් වහන්සේලා වටිනා ධර්ම දේශනාවක් සහ අපගේ ප්‍රායෝගික පුහුණු සම්බන්ධයෙන් ඒ කමටහන් පිරිසු කර ගැනීමක් සිද්ධ කිරීමට උපකාර වුණා. ධර්ම දේශනාවට සාන්දීමෙන් එම රස කරගත් මේ කුසල් එම ගෞරවනීය ස්වාමින් වහන්සේලාට අනුමෝදන් කරමු. ගෞරවනීය ස්වාමින් වහන්සේලාගේ ඒ අධ්‍යාපන ගමන දියුණු කර ගැනීමට ප්‍රාර්ථනීය බෝධිකින් නිවන් සම්පතිය දුවා කර ගැනීමට මේ පින් හේතු වාසනා වේවා කියලා පුණ්‍යානුමෝදන් කරමු. සාදු සාදු සාදු. ඒ වගේම අපගේ ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු නිස්සරණ වාසී සීලම ස්වාමීන් වහන්සේලාටත් මේ පින් අනුමෝදන් වේවා. වැඩසටහනට පෙනෙන නොපෙනෙන ලෙස අපට මේ ශක්තිය ලබා දෙන අනුග්‍රහ දක්වන ඒ දිවිදේ ස්වාමීන් වහන්සේලාටත් මේ පින් අනුමෝදන් වේවා. අපගේ මළගිය ඥාතින්ට පින් අනුමෝදන් වේවා කියලා අපි පුණ්‍යානුමෝදනාව පටන් ගමු. එත්තාවතාච අම්හෙහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. මළගිය ඥාතීන්ට පුණ්‍ය අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ධම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම මේ රැස් කරගත්තා වූ කුසල් අපගේත් නිර්වාණ ශාන්ති පිණිස කල්යාණ මිත්‍ර සේවනය පිණිසම වේවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. අවසරයි ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ වන්දනා කිරීමට.
හොඳයි.
ඕකාස වන්දාමි බන්තේ
සුඛේ හන්තු
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං.
සාදු අනුමෝදිතබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්‍රේන කතං සබ්බං අච්ඡං කමතමේ බන්තේ.
අමාමි කමිතබ්බං.
සාදු ඕකාස කමාමි භන්තේ.
ඒහන්ත
ဒුතියම්පි ඕකාස කමාමි භන්තේ.
ඒහන්ත
තතියම්පි ඕකාස කමාමි භන්තේ.
ඒහන්ත අභිවාදන සේලිස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං. ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දිතුං වරං. සාරිපුත්තාදි තේරානං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු.
හොඳයි, සියලු දෙනාටම තෙරුවන් සරණ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි විසන් දෙනවා.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. බොහොමත්